සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සම්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බුපදීපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති පින්වත්නි අද මේ පින්නතුන් සදී පැහැදී සැරසී සිටින්නේ එදා ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝකයාට විමුක්ති ඥාන දර්ශනය සඳහා සසර දුකින් මිදී නිදහස් වීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මඟඵල ලබා ගැනීම සඳහා උදව්වට උපකාරයට පෙන්වූ මාර්ග චර්යාව පිළිබඳව කරුණු කාරණා කිහිපයක් අහලා දැනගෙන තේරුම් අරගෙන මේ මඟ දැකලා මේ මාර්ගයේ අනුගමනය කරන්නට මේ ගමන යන්නට ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියන මේ ත්‍රිවිධ රත්නත්‍රය අනුගමනය කරන්නට මේ මඟ අනුගමනය කරන්නට අවශ්‍ය කරුණු කාරණා කිහිපයක් දැනගන්නටයි මේ පින්නතුන් සදී පැහැදී සැරසී සිටින්නේ. එනිසා එදා ලෞතරා බුදුපියාණන් වහන්සේ බුද්ධ ශාසනයක් පිහිටවලා මේ මාර්ග ප්‍රතිපදාව පෙන්වලා දුන්නේ මිනිස්සුන්ගේ නිවීම පිණිස විමුක්තිය පිණිසයි. මේ අනන්ත අප්‍රමාණ සංසාරයේ දුක් විඳින මිනිස්සුගේ දුක දැකලා මේ දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නටයි බුදුපියාණන් වහන්සේ මේ ධර්මය, මේ උතුම් ධර්මය, මේ මාර්ගය දේශනා කර වදාළේ. ඒ නිසා මේ බුදුපියාණන් වහන්සේ එදා ඒ දේශනා කර වදාළ ධර්මය මාර්ග චර්යාව. එහෙම නැත්නම් ධම්මානුධම්ම පටිපදාව. පටිපදාව කියන්නේ ප්‍රතිපදාවක්, අපි අනුගමනය කළ යුතු මාර්ගයක්. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මග්ගේ මග්ග ඥාන දර්ශනය දැකලා මග නොමග මග්ග අමග්ග ඥාන දර්ශනය ලබා ගැනීමයි. එනිසා මේ පින්වතුන්ට මාර්ගයන් දෙකක් දැනගන්න ඕන. අනිවාර්යයෙන්ම මේ මාර්ග දෙකම දැනගන්න ඕන. එකක් යා යුතු මාර්ගය කරණීය ධර්ම, අනික නොයා යුතු අත්‍යවශ්‍ය යුතු මාර්ගය අකරණීය ධර්ම. එනිසා මේ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබා ගන්නේ නැතුව මේ මාර්ග චර්යාව සම්පූර්ණ කරන්නට බෑ. මේක තියෙන්නේ සම්පූර්ණ කරගත යුතු මාර්ග චර්යාව. ඒක පිළිවෙතින් පෙළගැසීම කියලා කිව්වත් අද කාලය හැටියට හොඳයි. නමුත් මෙතන තියෙන්නේ අපි මේ පිළිවෙත් දෙකක් තියෙනවා. අපිට ලෞකිකත්වය තුල කාම ලෝකවල, සුගති ලෝකවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, මනුෂ්‍ය ලෝකවල රජ සිසුසප්ප ලබන්නට උපකාර වන මාර්ග චර්යාවකුත් තියෙනවා. ඒ වගේම අපායට යන අත්‍යරිය යුතු මාර්ගයකුත් තියෙනවා. ඒ දෙකම ලෝකේ තියෙන අන්ත දෙකක්. ලෞකිකත්වයේ තුල තියෙන අන්ත දෙකක්. එකක් දුක කියලා අපි ප්‍රකාශ කරනවා, අනික සැපයි කියලා ආමිසු දෝයක් කියලා අපි ප්‍රකාශ කරනවා. නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන මාර්ගය, මේ නිබ්බානගාමි ප්‍රතිපදාව මාර්ගය. මේ නිබ්බානගාමි ප්‍රතිපදාව ලෝකය තුල දී අපි සම්පූර්ණ කරගන්න ඕන. හැබැයි ලෝකය තුල පවතින මේ පැවැත්ම පවත්වාගෙන යෑමෙන් මේ මෙතන තියෙන්නේ ලෝකයේ පැවැත්ම අවසන් කරලා අපේ ආත්මක් බවට අත්පතිවත්තියන් කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනවා. ඒ නිසා මේක තියෙන්නේ මේ පැවැත්ම අවසන් කරන මාර්ග ප්‍රතිපදාව. ඒ නිසා පින්වතුනි කවුරුත් තේරුම් ගන්න ඕන මොකද්ද මේ මාර්ග චර්යාව කියන එක. බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළේ මාර්ග චර්යාව. මෙතන චර්යා කියන එක අපිට විග්‍රහ කරන්න පුළුවන් දෙපැත්තකට. චර ධර්ම සහ චරණ ධර්ම. චර ධර්ම කියන්නේ අපි මේ සංසාර ගමන දිගින් දිගටම සැරිසරාගෙන මේ සංසාරයේ ගමන් කරන්නට උපකාර වන දේ. මේකට උපකාර වන දේවල් එමනනම් මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන දේවල් බොහෝ තියෙනවා. මූලික වශයෙන්ම රාගය, ද්වේෂය, මෝහය කියන මේ තුන චර ධර්ම. පින්කම් බොහෝ දුරටම අකුසල් පව්කම් මේ සියලුම දේවල් චර ධර්ම. පින්කම් කළ යුතුයි. හැබැයි පින්කම් කිරීමෙන් පමණක් මේ චරණ තත්වයට එහෙම නැත්නම් මේ සැරිසැරීම නවත්තන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බුදුහාමුදුරුවෝ මේ මාර්ගචර්යාව බොහොම ගැඹුරෙන් විස්තර කළේ. මේ පින්කමක් කරලා හැම කෙනෙකුටම මේ පින්කම උපකාර කරගෙන කුසලස්ස උපසම්පදා කියන තත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මේ චිතේ උපදින සමුදය නිරෝධ කරන්නට මාර්ගයයි බුදුහාමුදුරුවෝ පෙන්වලා පැහැදිලි කරලා දුන්න මේ චරණ ධර්ම. එනිසා තමයි කිව්වේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධි ධම්මං කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එනිසා පින්වතුනි මේ නන්දා සූත්‍රය කියලා බුදුහාමුදුරුවෝ සූත්‍රයක් දේශනා කර වදාරලා කිව්වා. පින්වතුනි පින්කම් කළ යුතුමයි. මිනිහෙකුන කෙනෙකුට පමණයි පින්කමක් කරන්න පුළුවන්, පින් දෙන්න පුළුවන්, පින් පවරන්න පුළුවන්, පින් අනුමෝදන් කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා පින්කමක් කුසලයක් බවට, කුසලස්ස උපසම්පදා බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මෙතන ගැම්මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරන්නට සමන් දෙන්නට ඇවිල්ලා තියෙන හැම කෙනෙක්ම මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබලා තියෙනවා. මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය පරම දුර්ලභයි. මේ පරම දුර්ලභ වූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයෙන් අපි නියත වශයෙන්ම ප්‍රයෝජන ගන්න නම් මෙන්න මේ මාර්ග චර්යාව, එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ධම්මානුගම ප්‍රතිපදාව හරියටියට තේරුම් අරගෙන මේ මාර්ග චර්යාවේ ප්‍රායෝගිකව තමන්ම හැසිරෙන්න ඕන. තමන් වෙනුවෙන් කාටවත් මේ මාර්ගචර්යාව සම්පූර්ණ කරලා දෙන්න බෑ, හැසිරෙන්න බෑ. ඒ නිසා ඒ හැසිරෙන්නට මේ මාර්ගචර්යාවේ නියම මාර්ගය හොයාගෙන ගමන් කරන්නට අපි ධර්ම අවබෝධයක්, ධර්ම ඥානයක්, කළ යුතු දේ සහ නොකළ යුතු දේ, කරණීය ධර්ම සහ අකරණීය ධර්ම, ආශ්‍රය කළ යුතු දේ සහ ආශ්‍රය නොකළ යුතු දේ, එහෙම නැත්නම් සේවිතබ්බාගම්ම අසේවිතබ්බාගම්ම අපි දැනගන්න ඕනේ. ඒ නිසා නිවනට උපකාර වන කරණීය ධර්ම තියෙනවා, ආශ්‍රය කළ යුතු දේ තියෙනවා, ආන ධර්ම තියෙනවා. පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ධර්ම කොටසකුත් තියෙනවා. ඒ නිසා මේ පැවැත්ම තුලයි දුක නිර්මාණය වෙන්නේ. පැවැත්ම තුල කියන්නේ උපත තුලයි දුක නිර්මාණය වෙන්නේ. උපතක් ලැබුවොත් හැම කෙනෙක්ම බුද්ධත්වයට පත් වූ බුදුඥාණන් වහන්සේ අවසන් වෙලා මරණයට පත් වෙලා එහෙම නැත්නම් පැවැත්ම අවසන් කරනකම් මේ පැවැත්ම පවත්වාගෙන යනවා. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන මේ පැවැත්ම පවත්වාගෙන යන්නට හේතුවක් තියෙනවා. ඒ පැවැත්ම පවත්වාගෙන යන්නේ වෙන මොකක්වත් නෙමෙයි, අර චර ධර්ම තමන් තුළ ක්‍රියාත්මක වෙන නිසායි. මේ පැවැත්ම අවසන් කරන්නට පුළුවන් වෙන්නේ මේ චරණ ධර්ම, එහෙම නැත්නම් චර බව නැති කරන නවත්වන ධර්ම අපි අනුගමනය කිරීම. මේ චර බවට හේතු වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් තුනත්, මාන, දිට්ටි, අවිද්‍යා කියන ප්‍රපංච ධර්ම තුනත්. හැම මිනිහෙක්ම පෘථග්ජන පුද්ගලයෙක් නම් රජ වුණත්, සිටු වුණත්, දෙවි වුණත්, බ්‍රහ්ම වුණත් පෘථග්ජන පුද්ගලයෙක් තුළ අඩු මාත්‍රයෙන් මේ රාගය, ද්වේෂය, මෝහය කියන තුනෙන් දෙකක් හෝ එකක් හෝ තුනම හෝ, ඒ වගේම මාන, දිට්ටි, අවිද්‍යා කියන තුනම හෝ තියෙනවා. ඉතින් ඒක නිසා තමන් කල්පනා කරන්න ඕන, තමන් මේ සංසාර ගමන යන්නේ මෙතෙක් කල් ආවේ තවදුරටත් ඉදිරියට යන්නේ වෙන මොකක්වත් නිසා නෙමේ, තමන් තුළ මේ කියන රාගය, ද්වේෂය, මෝහය, මානය පවතිනවා. එහෙම නැත්නම් මාන, දිට්ඨි, අවිද්‍යා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ උපත නවත්තන්නට පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ උපදින නිර්මාණය වන මේ රාගය, ද්වේෂය, මෝහය සහ මුලින්ම නැවත නූපදින ලෙසම අනුත්පාද නිරෝධයෙන්ම ක්‍රය කිරීමෙන්. මෙහෙම නැත්නම් රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සහ මුලින්ම උදුරා නිදහස් කර දැමීමෙන්. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය වෙන කාටවත්ම කොයි විදියකින් හරි අයින් කරන්න, අත් කරන්න, ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේකට මාර්ගය, මේ මාර්ග චර්යාව පැහැදිලිව පිළිසිදුව බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාත් ලෝකයාට දේශනා කරන වදාරණ. ඒ නිසා මෙතන හොඳටම තේරුම් ගත යුතු වැදගත් ධර්ම කාරණා කිහිපයක් තියෙනවා. මේ එදා බුදුහාමුදුරුවෝ දැනට අවුරුදු 2600කට පමණ පෙර දේශනා කරවටාල මේ මාර්ග චර්යාව ක්‍රමානුකූලව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදානුවට පස්සේ නොයෙකුත් අය විවිධ ආකාරයෙන් මේක වෙනස් කරගත්තා. වෙනස් කරගන්නට හේතු වූ කරුණු කාරණා බොහෝමයක්ම තියෙනවා. මේවා අපි බෞද්ධයන් හැටියට අපි දැනගත යුතු දේවල්. ඒ නිසා බුදුහාමුදුරුව එදා දේශනා කරපු ධර්මය කොහොමත්ම කිසිසේත්ම භක්තියෙන්, විශ්වාසයෙන් ඇදහිය යුතු ආගමක් බවට පත් කර ගැනීම වැරදි. අද ඒක ආගමක් බවට පත් කරගෙන තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුව එදා දේශනා කරපු මේ මාර්ග චර්යාව දර්ශනයක් ලෙස වෙනස් කරගෙන තියෙනවා. ඒකත් වැරදි. ඒ වගේම බුදුහාමුදුරුව එදා දේශනා කරමේ වදාළ ධර්මය වාදයක් කරගෙන තියෙනවා. ආත්මවාදය, අනාත්මවාදය හැටියට, අද අනාත්මවාදයක් හැටියට වෙනස් කරගෙන තියෙනවා. ඒ නිසා හොඳටම තේරුම් ගත යුතුයි බුදුහාමුදුරුව කිසිසේත්ම ආගමක් හදන්න හරි, දර්ශනයක් ඉදිරිපත් කරන්න හරි, වාදයක් ඉදිරිපත් කරන්න හරි, තර්කයක් ඉදිරිපත් කරන්න හරි, කාවත් පරාජය කරන්න හරි, කායින්ම ජය ගන්න හරි මේ උතුම් ධර්මය දේශනා කරවදාලේ නැහැ. අද මේ උතුම් ධර්මය පසු කාලයක බමුණන්ව උපනිෂද් ධර්මය දර්ශනය පරාජය කරන්නට නොයෙකුත් අය, විශේෂයෙන්ම ඉන්දියාවේ නාගාර්ජුනපාදයන් වහන්සේ, අසංඝාචාර්යයන් වහන්සේ, වාසුබන්දු විශ්වමිත්‍ර, තවත් බොහොම නාමේ බෝසත්වරු, ඔය නොයෙකුත් නම් ඇති මහායාන බෞද්ධයෝ නොයෙකුත් ආකාරයට මේ උපනිෂද් ධර්මයේ දර්ශනය යටපත් කළ බමුණන්නේ කළ තරඟ කරන්නට, තර්ක කරන්නට, වාද කරන්නට, විවාද කරන්නට අවශ්‍ය වන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරපු පදවැල් වචනම පාවිච්චි කළා. මේ බුද්ධ දේශනාව, මේ මාර්ග ප්‍රතිපදාව, මේ මාර්ග චර්යාව දර්ශනයක් කරගත්තා තව කොටසක්, ආගමක් කරගත්තා තවත් කොටසක්. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ උතුම් හරය වූ මාර්ග ප්‍රතිපදාව, මාර්ග චර්යාව යටපත් වෙලා විශ්වාසයෙන් භක්තියෙන් අදහන ආගමක් බවට පත් කරගත් කොටසක් තවත් කොටසක් ওই විශ්වවිද්‍යාලවල උගන්වන්න විද්‍යා ස්ථානවල උගන්වන්න උපාධි ගන්න දර්ශනයක් බෞද්ධ දර්ශනය කියලා උගන්වනවානේ මේ බෞද්ධ දර්ශනය බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි අර නාගර්ජුන පාදයන් වහන්සේ ළම මේ බෞද්ධ දර්ශනයක් මතු කළේ ඉතින් ඒක නිසා මේ බෞද්ධ දර්ශනය හොඳයි ඉගෙන ගන්න අධ්‍යාපනයක් ලබන්න නමුත් බුදුහාමුදුරන්ගේ දර්ශනේ තියෙන මාර්ගචර්යාව තියෙන්නේ අධ්‍යාපනයකට නෙමෙයි ධ්‍යාපනයකට මේ අධ්‍යාපනය කියන වචනේ විරුද්ධපත්ත විරුද්ධ වචනේ ධ්‍යාපන ධ්‍යාපන කියන්නේ ධ්‍යාන පණ පිහිටවල මාර්ගඵල ලබන්නට උපකාර වන මාර්ගයේ ධ්‍යාපන ඒක අත්තරින මාර්ගය ඉගෙන ගන්න දැනුමක් ලබා ගන්නට උපකාර වන මාර්ගය අධ්‍යාපන එනිසා මේ ඥානතෝ පස්සතෝ කියන බුද්ධ වේදනා වචන දෙක ඥානතෝ කියන්නේ දැනුම පස්සතෝ කියන්නේ දැක්ම පසක් කොට දැක්ම එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මය ඥානතෝ පස්සතෝ දෙකම තියෙනවා ඥානතෝ පස්සතෝ නැතුව අරහත් තත්ත්වයට පත් වෙන්න බෑ එනිසා රහ බැලීම අත්හැරීමට නම් මේ අපි දැනගත යුතු දේ දැනගන්නත් ඕන පසක් කොට දැක ගන්නත් ඕන මේ මාර්ගචර්යාව අපි පසක් කොට අවබෝධ කරගන්න ඕන එනිසා මේ මාර්ගචර්යාව හරියටම තේරුම් ගන්න නම් අපි සංවර වෙන්න ඕන සංසිඳවන්න ඕන සම්මා කියන தത്വයට පත් වෙන්න ඕන ඒ මාර්ගචර්යාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය අපි සීලයෙන් කරගත යුතු දේ සංවර භාවනාවෙන් සමාධියෙන් කළගත යුතු දේ සංසිඳවීම ඒ වගේම ප්‍රඥාවෙන් කළ යුතු දේ සම්මා සීල සමාධි ප්‍රඥා කියලා අපි භාවිතා කරන මේ වචන තුන මාර්ගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ සංවර සීලය ලෙසත් සංසිඳවීම ලෙසත් සම්මා කියන වචනිනුත් විග්‍රහ කළා එනිසා මේ මාර්ගචර්යාව සංවර සංසිඳවීම සම්මා කියන සීල සමාධි ප්‍රඥා තුනම අත්‍යවශ්‍ය කරුණු මේක අර රතමිනීත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තවත් විවිධාකාරයට මේ සීලය නැතුව සමාධියක් සමාධිය නැතුව ප්‍රඥාවක් ප්‍රඥාව නැතුව සීලයක් ලැබෙන්නේ නැහැ ඒ නිසා දැන් සබ්බාසව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා පළමු කොටම මේ සංවරනේ සංවරේන පහතබ්බා නෙමෙයි පළමු පියවර මොකද්ද දස්සනේන පහතබ්බා දස්සනේන පහතබ්බා කියන එකේ තේරුම මේ අපි දැකගත යුතුයි පසක් කොට දැකගත යුතුයි යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය මේ මාර්ගචර්යාව බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් බුදුහාමුදුරන්ගෙන් හෝ ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් හෝ කල්යාණ මිත්‍රයෙක්ගෙන් හෝ අහලා නිවැරදිව දැනගත යුතුයි ඒ දැන ගැනීම අනුයි දස්සනේන පහතබ්බා කියන தത്വයට පත් වෙන්න පුළුවන් ඒ නිසා අපිට මේ අපේ පැවැත්ම පවත්වාගෙන යන පෘථග්ජන පුද්ගලයෙක් හැටියට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සැප හඹාගෙන යන ඇකන නාසය දිවකය මන පිනවන්නට උපකාර වෙන මේ චර්යාව මේ චර බව අපි දැක ගන්න ඕන අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දර්ශනීය පහතබ්බා කියන தത്വයට පත්වීමෙන් පමණයි ඒ නිසා මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මේ මාර්ගචර්යාව පෙන්වා දෙන ධර්මයක් දැන් සෝතාපන්න මාර්ගය සහ සෝතාපන්න ඵලය කියන දෙකම සම්පූර්ණයෙන්ම මේ දැක්මෙන් දර්ශනය එහෙම නැත්නම් මේ දැක්ම දර්ශනීයන පහතබ්බා කියන தത്വයටපත් වීමෙන් තමයි කරගන්න වෙන්නේ ඒ නිසා සීලයටත් සමාධියටත් ප්‍රඥාවටත් පෙර අපි අපේ දෘෂ්ටිය දැක්ම දර්ශනය සම්පූර්ණයෙන්ම මෙතෙක් පැවති දර්ශනය විනාශ කරගන්න අවශ්‍යයි මෙතෙක් පැවතුණු දර්ශනය තමයි එක මිත්‍යා දෘෂ්ටිය එක ලෞකික සම්මා දෘෂ්ටිය මේ දෙකම නිවනට උපකාර වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දේ, අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් විග්‍රහ කරපු දේ. අර මහා චත්තාරීසක සූත්‍රයේ තියෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම තියෙනවා අංග 10කින් සමන්විත වූ, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ නම් වූ මේ ලෞකික සම්මා අංග 8. ඒ දෙකම පැවැත්ම අර මාර්ගය ලෞකිකත්වයට හරවන දෙයක්. අපායට යන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය උපකාර වෙනා වගේම කාම ලෝකවල සුගති ලෝකවල ලෞකිකත්වය තුල අතරමං වෙන්නට මේ ලෞකික සම්මා දෘෂ්ටිය උපකාර වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ සම්මා දිට්ඨියට පත් වෙනවා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර අංග 8කුත් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න අවශ්‍යමයි. මේවා තේරුම් ගත්තේ නැත්නම් මේ මාර්ගචර්යාව හරියට අනුගමනය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුව මෙච්චර අමාරුවෙන් අපහසුවෙන් අවුරුදු 45 තුළම මේ දේශනා කර වඩාවේ මේ මාර්ග ප්‍රතිපදාව, එහෙම නැත්නම් මාර්ග චර්යාව, එහෙම නැත්නම් මේ චර බව නැති කරන ධර්ම, චරණ ධර්ම. චරණ ධර්ම කියන්නේ චර බව නවත්වන, නැති කරන ධර්ම. අපි මේ චර බව කරන ධර්ම, එහෙම නැත්නම් සංසාරයේ සැරිසරන බව, සැරිසර බව වටිනවා කියලා, ඒකේ හරයක් අර්ථයක් තියෙනවා කියලා, ඒක හොඳයි කියලා, වටිනවා කියලා කියන තේරුමක් තමයි පෘථග්ජන පුද්ගලයාගේ තියෙන්නේ. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා නිතරම තමන්ගේ ඇහැ පිනවන්නට කැමතියි, කන පිනවන්නට කැමතියි, නාසය දිවකාය පිනවන්නට කැමතියි, මන පිනවල රමණය කරන්නට කැමතියි. ඒක තමයි ආමිෂ සුවය. ඒක ලෝකයාට බොහොම වටිනවා. ඒ සඳහා තමයි සියලුම දේවල් උපාදානය කරගන්නේ, පංචස්කන්ධයම උපාදානය කරගන්නේ. ඇහැකන නාසය දිවකාය මන හයම ආයතනයක් බවට පත් කරගෙන ක්‍රියා කරන්නේ, කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි, කවුරුත් කල්පනා කරන්න ඕන මේ බුද්ධ දේශනාවේ මේ චර ධර්ම සහ චරණ ධර්ම කියලා දෙකක් විග්‍රහ කළා. දැන් මේ චර ධර්ම සහ චරණ ධර්ම තේරුම් ගැනීමේදී තවත් වචන තුනක් මම විග්‍රහ කරනවා. කාමාවචර, අරූපාවචර, අරූපාවචර. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙර හැම කෙනෙක්ම විශ්වාස කළේ මේ චර ධර්ම තුන පිළිබඳව පමණයි. කාමාවචර කියන්නේ රාජසප්ප ඉඳලා සිතුසප්ප ඉඳලා ඇහැකන නාසය දිවකාය පිනවලා ආමිස සෝයා ඉඳලා මෙම් ආකාරයට කාමාවචර හැසිරීමක්, එහෙම නැත්නම් කාමයේ හැසිරීමක්, සැප විඳීමක් කියන බලාපොරොත්තුවෙන් යම් ක්‍රියාකාරකමක් කරනවා නම් ඒවා කාමාවචර ධර්ම හැටියට විග්‍රහ කළා. ඒ වගේම රූපාවචර ධර්ම කියන්නේ මන රමණය කරලා ඒ රූපය නිසා තමන්ගේ හිතේ මනසේ යම් ආකාරයක හැසිරීම රටාවක්, සුවයක්, මානසික සුවයක්, මන රමණය කිරීමේ සුවයක් ලබා ගන්න දේවල් රූපාවචර ධර්ම. ඒ වගේම අරූපාවචර ධර්මත් තිබුණා කොටසක්. මේ බ්‍රහ්මත්වයට පත් වෙන්න මිනිහෙක් කටයුතු කරනවා. එහෙම නැත්නම් ධ්‍යාන ලබනවා, අවිඥා ලබනවා, අසඤ්ඤ තලයට යන්නට, බ්‍රහ්ම තත්වයට පත් වෙන්නට, දේවත්වයට යන්නට, අවිඥා ලබන්නට, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්නට, මේවා අරූපාවචර ධර්ම. මෙයා රූපයක් හැටියට අපිට බලාගන්න බෑ. නමුත් ඒවා එහෙම එකක් තියෙනවා. නමුත් ඒවා අරූපාවචර ධර්ම. ඒ නිසා මිනිහෙක් හැටියට කටයුතු කරනකොට එක්ක කාමාවචර ධර්ම, එක්ක රූපාවචර ධර්ම, එක්ක අරූපාවචර ධර්ම විතරයි ඒ තමන්ගේ ගමන් මාර්ගය හැටියට දැක්කේ. ඒ නිසා තමයි බ්‍රහ්ම තත්වය, බ්‍රාහ්මණයෝ, බම්ම ආගම්, උපනිෂත් ආගම්, වේද ආගම, ශිව ආගම, බ්‍රහ්මාගම, මේ සියල්ලම අර අරූපාවචර ධර්ම බොහොම වටිනා කොට සැලකුවා. ඒ සඳහා ඒ තත්වයටපත් වීමටයි ධර්මයේ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් ආකාරයම ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. ඒ බැහැර කළා මේ චර ධර්ම තුනම නැති කළා චරණ ධර්ම විග්‍රහ කරපු එකම උත්තමයා බුදු පියාණන් වහන්සේ. එනිසා තමයි කිව්වේ විජ්ජාචරණ සම්පන්නෝ. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් විජ්ජාචරණ සම්පන්නෝ කියන එකේ අනික් පැත්ත විරුද්ධ පැත්ත අවිජ්ජාචර අසම්පන්නෝ. මේක තේරුම් නොගත් කෙනෙකුට මේ චර ධර්ම නැති කළා කොහොමද අපි නිවන් දකින්නේ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අවිද්‍යාව නිසායි අපි චර ධර්ම පාවිච්චි කරන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර තුනේම හැසිරෙනවා නම් යම් කිසි කෙනෙක් අර චර්යා ධර්ම නැහැ. ඒ පුද්ගලයාගාව තියෙන්නේ අර කියන කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර ධර්ම. ඒ නිසා බුදුහාමුදුරුව මේ අවිද්‍යාවෙන් කරන චර ධර්ම අසම්පන්නයි. සම්ප්‍රහාණය කිරීමට උපසම්පජ්ජ විහෙරති වෙන්නට මේ සං කියන රාගය ද්වේෂය මෝහය හිතෙන් ඉවත් කරන්නට උපකාර නොවන දෙයක්. එනිසා රාගය ද්වේෂය මෝහය අල්ලගෙන මේ ගමන යන්නට උපකාර වන දේ තමයි මේ චර ධර්ම කියලා කිව්වේ. එනිසා තමා බුදුහාමුදුරුව මේ චර ධර්ම පිළිබඳව විශේෂයෙන්ම බොහෝ සූත්‍ර ගණනකම විග්‍රහ කරලා තියෙන්නේ. එනිසා මේ මාර්ග චර්යාව තේරුම් ගැනීමේදී මේ චර ධර්ම සම්පූර්ණයෙන්ම නැති කළේ නැත්නම් චර ධර්ම කරන්නෙම ඇසුරෙන්නෙම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මාන දිට්ඨිය අවිද්‍යාව කියන හයමයි. ප්‍රපංච ධර්ම තුනයි, ක්ලේශ ධර්ම තුනයි. ඒ නිසා මේ ක්ලේශ ධර්ම තුන රාගය ද්වේෂය මෝහය උපදින්න වෙන කොහේවත් නෙමේ, තම තමන්ගේ හිතේ. ලෝකෙ කොහේවත් කිසි තැනක තියෙන රාගයක් ද්වේෂයක් මෝහයක් තමන්ගේ සැපට හෝ දුකට හෝ නිවනට හෝ පැවැත්මට හෝ උපකාර වෙන්නෙත් නැහැ, බාධා වෙන්නෙත් නැහැ. නමුත් තමන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහය තමන්ව අපායට ගෙනියන්නට, තමන්ව දුකටපත් කරන්නට, තමන්ගේ නිවන ආවරණය කළ වහලා විකෘති කරන්නට හේතු වෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ මේ චර ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් රාගය ද්වේෂය මෝහය තුනෙන් එකක් හෝ තුනම හෝ ක්‍රියාත්මක වෙන බව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ චර ධර්ම ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයෙකුගේ, සත්ත්වයෙකුගේ විඥාණයෙන් කටයුතු කරන ওই තල 31 ඉන්න යම් යම් අය වෙන කොහෙවත් ගහක කොළක මේ තැන්වල මේ චර ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි විඥාණය යම් යම් ආකාරයකට අනිකුත් ද්‍රව්‍ය වස්තු වලටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ට, සත්තුන්ට, භූතයන්ට, පෙරේතයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට මේ චර ධර්ම ක්‍රියාත්මක වීම නිසා තමා රාගය, ද්වේෂය, මෝහය හිතේ උපදීම නිසා තමා මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් වෙලා තියෙන්නේ, නිවන ආවරණය වෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ චර ධර්ම පංච කාම නීවරණ ධර්ම හැටියටත් විග්‍රහ කළා. පංච කාම නීවරණ ධර්ම කිව්වේ නිවන ආවරණය කරන කාරණා පහක්. නිවන ආවරණය කරන කාරණා පහක්. දැන් බුදුහාමුදුරුව කළේ මේ නිවන ආවරණය කරලා තියෙන කාරණා පහ අනාවරණය කළ අනාවරණ ඥානේ නිරාවරණය කරලා. බුද්ධ ශ්‍රාවකයන්ට කරන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුව නිරාවරණය කරලා දුන්නේ මාර්ග චර්යාව අනාවරණය කරලා ඒ ආවරණය වෙලා තියෙන කරුණු පහ ඉවත් කරගන්නට මාර්ග ප්‍රතිපදාව, චර්යා ප්‍රතිපදාව ප්‍රකාශ කරලා මාර්ගයේ මඟ ඥාන දර්ශනය ලබා ගන්නට අවශ්‍ය වන ආකාරයට ධර්මය දේශනා කිරීමයි. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ තමන්ගේ නිවන ආවරණය කරගෙන තියෙන්නේ තමන්. මොකකින්ද මේ නිවන ආවරණය කරගෙන තියෙන්නේ? මේ නිවන ආවරණය කරගෙන තියෙන්නේ ඉච්ඡ නිසා, කැමැත්ත නිසා. මේ ඉච්ඡ නිසා, කැමැත්ත නිසා වෙන කිසිම දෙයක් මේකට හේතු වෙලා නැහැ. දැන් අපි නිවන ආවරණය කරපු කාරණා පහ තේරුම් ගත්තොත් කාමච්ඡන්දය පළවෙනි එක. කාමච්ඡන්දය කියන එකේ වචන තුනක් තියෙනවා. මොකද්ද වචන තුන? කාම ඉච්ඡ අන්ධ මේ කැමැත්තෙන්මයි ඇහ රමණය කරලා ඇහ පිනවන්නේ කන රමණය කරලා කන පිනවන්නේ නාසය දිවකය මන පිනවන්නේ රස කරන්නේ මන රමණය කරන්නේ රස කරන්නේ කැමැත්තෙන්මයි ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ කාමච්ඡන්දය කියන එකේ වචන තුන හරියට විග්‍රහ කරගත්තොත් අන්නේ තන ඉච්ච ක්‍රියාත්මක වන ඇති තේරුම් ගන්නට පුළුවන්. ඔය ඉච්ඡද පටිච්ච වෙන්නේ ඒ ඉච්ඡ නිච්ච වෙන්නේ ඒ නිච්ච අභිච්ච වෙන්නේ ඒ නිච්ච පාපිච්ච වෙන්නේ අත්ච්ච වෙන්නේ ලාභිච්ච වෙන්නේ මරිච්ච වෙන්නේ මහේච්ච වෙන්නේ අල්පේච්ච නොවෙන්නේ මෙන්න මේ කාමච්ඡන්දය කියන කැමැත්ත තමන් තුළ තියෙන නිසා. ඒ කියන්නේ තමන්ගේ ඇහැ ලස්සන රූපයක් බලලා ප්‍රිය දේට ඇලෙන කැමැත්තක් තියෙනවා. අප්‍රිය දේට ගැටෙන කැමැත්තක් තියෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මනින කැමැත්තක් තියෙනවා. ඒ නිසා මෙතන රාගය ද්වේෂය මෝහයම තියෙනවා මේ කාමච්ඡන්දය කියන මේක නිසා. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන මේ තමන්ගේ හිතේ උපදින කැමැත්තක් නිසායි මේ සංසාර ගමන තමන් යන්නේ නැතුව වෙන කිසිම හේතුවක් නෙමේ. එහෙමනම් හේතුව තමන් කරන හිතන කියන වැරදි දේ තමන්ට තේරුම් ගන්නට බැරි වීම. ඒ නිසා පින්වතුනි තමන් ගැන තමන් කල්පනා කරන්න ඕන තමන් මේ යන ගමන යන මාර්ගය කරන කියන හිතන දේවල් තමන්ට කොහොමද බලපාන්නේ ලෝකයට අනුන්ට කොහොමද බලපාන්නේ තමන්ගේ නිවනට කොහොමද බලපාන්නේ තමන්ගේ අපායයන්ට මේක බලපාන්නේ ඒ අපායෙන් මිදී නිදහස් වෙන්නටද මේක බලපාන්නේ කියන එක තමන් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ පංචකාම නිවරණ ධර්ම පිළිබඳව බුදුහාමුදුරුවෝ බොහෝම සූත්‍ර ධර්මවල විග්‍රහ කළා. පංචකාම නිවරණ ධර්ම වලින් තමා නිවන ආවරණය කරලා තියෙන්නේ. ඒ අපි ඒවා නිවරණ ධර්ම කිව්වේ මේවා අනාවරණය කරලා නිරාවරණය කරලා නිදහස් විය යුතු ධර්ම පහක් නිසායි කර්ම පහක් නිසායි මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහම විග්‍රහ කළේ. ඒ නිසා හැම පින්වතෙක්ම තේරුම් ගන්න ඕන තමන්ගේ හිතේ පවතින ක්‍රියාත්මක වන ධර්ම පහක් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ නැතුව ලෝකෙ කොහේවත් තියෙන දෙයක් නෙමෙයි. එතකොට අපි මාර්ගචර්යාව දැනගෙන අනුගමනය කරන පුද්ගලයේ මෙන්න මේ නීවරණ ධර්ම එහෙම නැත්නම් මේ නිවරණ ආවරණීය වූ ධර්ම පහ තමන්ගේ හිතේ තුල උපත ලබනවා නම් ඒ උපත ලබන හැම වෙලාවකම තමන්ගේ නිවන ආවරණය වෙනවා. නිවන වැහිලා. ඒක තේරුම් ගන්න මේ නිවන ආවරණය වන නිවන වැසී යන ධර්ම වලට කිව්වා ඒ ධර්ම අලුතෙන් උපදිනවා නම් ඒක තමයි සමුදය. ඒ සමුදය උපදින තාක්කල් සම්බන්ධතාවයක් උපත ලබනවා. සමුදය කිව්වේ සම්බන්ධතාවයක් උපත ලබනවා. සම්බන්ධතාවයක් උපත ලබනවා කියන්නේ නැවත චර ධර්ම ක්‍රියාත්මක වෙනවා. චර ධර්ම කියන්නේ අපිව බඳින බැමි තුන සකස් කරන ධර්ම. බැමි තුනකින් අපි මේ සංසාර ගමනට නිතරම බැඳෙන ධර්මතාවයක් ලෝකෙ තියෙනවා. මේ බැමි තුන් තමයි රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුනෙන් බඳින්නේ බැඳෙන්නේ තමයි. වෙන කාවත් එහෙම බඳවන්න බැහැ, බැඳෙන්නේ නැහැ. ඒ නිසා තමන් මේ සංසාර ගමනට පංචස්කන්ධයට පංචස්කන්ධේ උපාදානය කරගන්නෙත් මේ බැමි තුන නිසායි. තමන්ගේ යාළුවන්ට මිත්‍රයන්ට අමුදරුවන්ට සාම්පුෘතයන්ට භාර්යාවන්ට අම්මලට තාත්තලට මේ ආදී සියලු ඥාති මිත්‍රාදීන්ට බැඳෙන්නේ මේ බැමි තුන නිසා. රාග බැම්ම ප්‍රිය දේට ඇදෙනවා, ද්වේෂ බැම්ම අප්‍රිය දේට ගැටෙනවා, මෝහ බැම්ම ප්‍රිය අප්‍රිය අතර මනිනවා, මුලා වෙනවා. ඉතින් ඒක නිසා මේ කරුණු තුනම කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නිවන ආවරණය කරන ධර්ම කරුණු පහ සකස් කරන්නේ ඔන්න ඔය බැමි තුන ක්‍රියාත්මක වෙන්නේ. ඒ බැමි තුන ක්‍රියාත්මක වෙන්නේ අර ඉච්ඡ කියන කැමැත්තක් තියෙන නිසා ඒ ඉච්ඡට බැඳිනවා පුද්ගලයා. පුතක් යන පුද්ගලයා පටිච්ච වෙනවා. පටිච්ච වූවාම ප්‍රතිඵලය සංඋප්පාදයක් සම්බන්ධයක් උපත ලැබීම. මේ බුදුහාමුදුරුව දේශනා කරපු මාර්ගචර්යාව තමයි පටිච්ච සමුප්පාද ධර්මය. ඒකයි කිව්වේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුහාමුදුරුව. මේකට හේතුව තමයි මේ පටිච්ච වේමත් සංඋප්පාද වීමත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. ඒ සංඋප්පාද වෙනවා නම් සම්බන්ධයක් උපත ලැබෙනවා. සම්බන්ධය කියන්නේ අපි මේ පංචස්කන්ධ ලෝකයට බැඳෙනවා, උපාදානය කරගන්නවා, අල්ල ගන්නවා, අයිති කරගන්නවා, කොට ගන්නවා, ගැටෙනවා, මනිනවා, මුලා වෙනවා, මෝහයෙන් මුට්ට වෙලා මුලා වෙනවා. ඒ හැම එකක්ම වෙන්නේ ඔන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන බැමි තුන තමන් මේ සංසාර ගමනට බැඳෙන නිසා. එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය හිතේක උපත ලබන්නේ සමුදය නම් යම් දිටි ආකාරයක මේ සමුදය ධර්මයක් උපත ලබනවා. සමුදය ධර්මයේ ඵලයක් හේතුව පටිච්ච වීමයි. ඒකයි පටිච්ච සමුප්පාද ධර්මයේ. මේ පටිච්ච වෙන්න පුළුවන් තමන්ගේ ඉන්ද්‍රිය හයකට මිසක් වෙන කිසිම තැනකින් කිසිම විදියක කිසිම ආකාරයක අපේ කැමැත්තක් ක්‍රියාත්මක වෙලා සම්බන්ධයක් උපත ලබලා සමුදය ධර්මයක් නිර්මාණය වෙන්නේ නැහැ, බිහි වෙන්නේ නැහැ. මේ හොඳට තේරුම් ගන්න ඕන චක්කුංජ පටිච්ච රූපේච සෝතංජ පටිච්ච සද්දං ගානංජ පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාජ පටිච්ච ධම්මේ. මෙයා එන් තරයි තියෙන පටිච්ච වෙන කර්ම. තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන අය බාහිර වශයෙන් එන රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස සුව පහස ධම්ම කියන අයට බැඳෙනවා. එනිසා පින්වතුනි තමන් මේ මාර්ග චර්යාව මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් තමන්ගේ පාලනයේ තියෙන මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්න. පළමුකොටම සීලයෙන් කරගන්නේ මේවා සංවර කරගන්න. මේ සංවර නුනොත් එතෙන්දි සීල් සමාදන් වුණයි කියලා හෝ යුතාංග රැක්කයි කියලා හෝ වෙනත් යම් ආකාරයක ප්‍රතිපදාවක් සීලයක් සමාදන් වුණයි කියලා වැඩක් ඇත්ති නැහැ. එනිසා බුදුහාමුදුරුවන්ගේ සීලය සංවරට්ටේන සීලම්. ඒ වගේම යම් සමාදානම් තම් වතම්. දැන් මේ මාර්ගේ චර්යාවේ අපි හැසිරෙනකොට අපි සීල් සමාදන් වුණත් නැතත් අපිට පුළුවන්කම තියනවා නම් කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන තත්ත්වයටපත් වෙන්න අපි සංවාරණය කරනවා. එහෙම නැත්නම් සංවලින් වැළකෙනවා. සම්බන්ධතාවයෙන් සමුදේ බිහි කිරීමෙන් වැළකෙනවා, වාරණය කරනවා, විරමණය කරනවා, වෙන් වෙනවා. ඒ නිසා අපි මේ සිල්පද පහ ඒ පිහිටා කටයුතු කළ යුත්තේ සිල් සමාදන් වෙනවට වඩා පින්වතුනි අපේ ඉන්ද්‍රියයන් වන වැරදි අඩු කරලා වැරදි නැති කරලා අපේ ඉන්ද්‍රියය සංවර කරලා ඉන්ද්‍රිය සංවර සීලේ පිහිටා ක්‍රියාත්මක වෙන්නට. එනිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ සමුදය උපදින්නේ අසංවර නිසායි. ඇකනාසය දිවකය මිසක් වෙන මොකක්වත් මන මිසක් වෙන අසංවර දෙන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා තමන්ගේ පාලනය තියෙන තමන්ට විතරක් පාලනය කරන්න පුළුවන් වෙන කාටවත්ම පාලනය කරන්න බැරි ඔය තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන අය සංවරද අසංවරද ක්‍රියාත්මක වෙන්නේ සංවර විදියටද අසංවර විදියටද කියන එක තමන් කල්පනා කරන්න ඕනේ. මේක හේතුඵල ධර්මය. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන අසංවර නම් චර ධර්ම ක්‍රියාත්මක වෙනවා. එක කාමාවචර, එක රූපාවචර, එක අරූපාවචර විදියට ඔය අසංවර බව මතුවෙලා තමන්ව සම්බන්ධ කරලා සංසාරයට බැඳලා සංසේ ධර්ම උප්පදිනු කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් මේ තමන්ගේ ඉන්ද්‍රිය සංවර සීලය පිහිටලා කටයුතු කරනවා මිසක සිල් සමාදන් වුණත් නැතත් ඒකෙන් ඇති හරයක් නෑ. සංවර නැත්නම් අර ඇහැකන නාසය දිවකය මන කියන මේ තමන්ගේ පාලනයේ තියෙන දේ අසංවර නම් තමන් අතින් අකුසල් පව්කම් වැරදි හිංගි හිංසා අවැඩ අසාධාරණ වැරදි දේ ඒවා තමයි චරිතාර්ථ ඒවා සිද්ධ වෙනවා ඒවා නිතරම චරිතාර්ථ එනිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගන්න ඉන්ද්‍රිය සංවර සීලේ පිහිටලා ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගන්න ඇහැ ඉන්ද්‍රියක් කරගත්තොත් සංවරයි කන ඉන්ද්‍රියක් කරගත්තොත් සංවරයි නාසය දිවකය ඉන්ද්‍රියක් කරගත්තොත් සංවරයි ඒ වගේම මන ඉන්ද්‍රියක් කරගත්තොත් සංවරයි නමුත් අසංවර නම් මේ ඉන්ද්‍රිය தත්වයෙන් වෙන් වෙලා ආයතනයක් බවට පත් චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනායතන මේ ආයතන පහක් ක්‍රියාත්මක වෙනකොට ආයතන කියන්නේ යම් කුණු ගොඩක් පිළිතු ගොඩක් එහෙම නැත්නම් මේ පංචස්කන්ධයක් උපාදානය කරගන්න තැන කෙලෙස් උපාදානය කරගන්නේ ආයතන වලින් ඉන්ද්‍රිය ධර්ම වලින් කෙලෙස් උපාදානය කරගන්නේ නැහැ මේක හොඳට තේරුම් ගන්න ඕන ඒ නිසා මේ හැම පින්නතෙක්ම මේ චර ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ හය ඉන්ද්‍රිය ධර්ම හැටියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය හැසිරීම රටාව මාර්ග චර්යාව ප්‍රතිපදාව පිළිවෙත සම්පූර්ණ කරන්න අවශ්‍යයි මේක වෙන කාටවත් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ තමන්ගේ ඇහෙන් බැලුව ප්‍රිය දෙයට ඇලෙනවා නම් ඒක අර චර ධර්මය. තමන්ගේ ඇහෙන් බැලුව අප්‍රිය දෙයට ගැටෙනවා නම් ඒක චර ධර්මයක්. තමන්ගේ ඇහෙන් බැලුව දේ තවත් එකක් එක්ක සංසන්දනය කළ මනිනවා නම් මානෙන් මෝහෙන් මුලා වෙලා ක්‍රියා කරනවා නම් ඒක චර ධර්මයක්. ඒක චරණ වෙන්නේ මේ ඇහෙන් බැලුව දේ දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති කියලා උපේක්ඛාසිතින් ඉවසලා විමසලා කටයුතු කළොත් පමණයි. ඒ නිසා තමන්ගේ ඇහෙන් බැලුව දේ ප්‍රියනම් ඇලුනොත් එතනදී වරදක් සිද්ධ වෙනවා චර ධර්මයක් ක්‍රියාත්මක වෙනවා චරණ ධර්මයක් වෙන්නේ නැහැ සමුදයක් බිහි වෙනවා ඒ නිසා සංසාර ගමනට බැඳිනවා ඈදෙනවා දුකට පත් වෙනවා ඉතින් ඒක නිසා පින්වතුනි මේ ඉන්ද්‍රිය සංවර සීලය කිව්වේ තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ පහ හය තමන් අර නියමාකාරයට මාර්ග ප්‍රතිපදාවට උපකාර වන ආකාරයට රාගය ద్వේෂය මෝහය හිතේ නූපදින ආකාරයට පාවිච්චි කිරීම ක්‍රියාත්මක කිරීම. නමුත් මේ ඇහැ පාවිච්චි කරන්න බෑ කන පාවිච්චි කරන්න බෑ නාසය දිවකය පාවිච්චි කරන්න බෑ කියන එක බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඇහැ සංවරව පාවිච්චි කරන්න. කන සංවරව පාවිච්චි කරන්න. කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත්ත සංවරෝ නමුත් පස්සේ කාලෙක අද වෙන විට මේ ඇහැ කන නාසය දිවකය මන නිරෝධ කරන්න කියලා කියන්නේ මේක නිරෝධ කරන්න තියෙන්නේ ඇහැ කන නාසය දිවකය මන නෙමේ මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් උපත ලබන කෙලෙස් සමුදය නිරෝධ කරන්න එනිසා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මිසක මේ ඇහැ නිරෝධ කරන්න පුළුවන් දෙයක් නෙමේ කන නිරෝධ කරන්න පුළුවන් දෙයක් නෙමේ නාසය නිරෝධ කරන්න පුළුවන් දෙයක් නෙමේ හැබැයි අපේ ඒ ඇහේ කනේ නාසයේ දිවේ කයේ ක්‍රියාත්මක වීමෙන් උපදින සමුදය නිරෝධ කරන්න පුළුවන් ඒකින්ද මේක හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ කියපු දේ මේ මාර්ගචර්යාව ඒ වචන ඒ පදවැල් අද වන විට නොයෙකුත් ආකාරයට විවිධ පුද්ගලයන් විසින් වැරදි ආකාරයට අර්ථ ගන්වලා මිනිසුන්ව නොමග යවලා තියෙනවා ඒව තමයි මේ ධර්මය ආගමක් බවට පත් වෙන්න ඒ වගේම දර්ශනයක් බවට පත් වෙන්න ඒ වගේම මාර්ගචර්යාවෙන් වෙනස් වෙලා මේ නිවන වැහිලා යන්න හේතු ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන බුදුහාමුදුරුවෝ එදා බොහෝම පිරිසිදුව බොහෝම සුමට විදිහට බොහොම සරල විදිහට පහසු විදිහට හැම කෙනෙකුටම මේ මාර්ගචර්යාව ප්‍රකාශ කළා. මේ මාර්ගචර්යාව බොහොම පහසු දෙයක්. නමුත් අර උපනිෂද් ධර්මසනේ වේදාගමේ තිබුණු සිවාගමේ තිබුණු ඔය ඥාන අභිඥා ලබන මාර්ගය බොහොම අමාරු දෙයක්. ඔය දුතාංග රැකලා දහස් ගණන් අවුරුදු සිය ගණන් දහස් ගණන් ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. දැන් සමහර විටක කවුරුත් අහලා ඇති ඔය හිමාල වනේ ඒ වගේම ත්‍රිපා අඩවියේ සමහර විට අවුරුදු දෙතුන් සිය ගණන් ආනන්ද මෛත්‍රී ආමඳුරුකෝ 1000 ගණන් ඉන්න බ්‍රාහ්මණයෝ ඉෂිවරු මේ හිමාල වනේ ඉන්නවා. නමුත් මේගොල්ලෝ අර අරූපාවචර ධාමක් කල්පනා කරලා මේක නිවනයි කියලා කල්පනා කරලා තමන්ගේ මේ වටිනා මිනිස් ජීවිත කාලය කැප කරලා අසඤ්ඤ තලයකට යන තත්ත්වයකට පත් වෙලා තිබුණා. පත් කර ගන්නවා මේක නිවන නෙමෙයි, මෙතන නිවනක් නෑ. ඒ නිසා හරියටම තේරුම් ගන්න ඕනේ මේ නිවන කියන්නේ මොකද්ද. මේ බ්‍රහ්මත්වයට පත් වෙනවා කියනවා, අභිඥා ලැබෙනවා කියනවා. අවුරුදු 1000 ජීවත් වෙලා මොකටද නිවනක් නැතුව? ඒ අවුරුදු 1000 ජීවත් වෙලා අවසානයේදී ඒ පුද්ගලයාත් මැරලා යනවා. සමහර විටක අසඤ්ඤ තලයක ඉපදිනවා. ඒ අසඤ්ඤ ශක්තිය ඉවරුනාම සමහර විට නැවතත් අපායට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා එතන චර ධර්ම තියෙනවා. එතන චරණ ධර්ම නැහැ. ඉතින් මේ චරණ ධර්ම කියන්නේ එහෙනම් මේ මාර්ගචර්යාව උපකාර වෙන්නේ තමන්ගේ හිතේ උපදින සමුදය, ඒ කියන්නේ සම්බන්ධයක් උපත ලැබෙනවා, සංසාරයට බැඳෙන දෙයක් තමයි සමුදය. මේ තමන්ගේ හිතේ මේ සංසාරයට බැඳෙන උපාදානය වෙන මේ සමුදය උපත ලැබෙනවා. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මුළු අවුරුදු 45ක් තුළම දේශනා කරපු ධර්මය එක වචනකින් බොහොම කෙටියෙන්ම කියනවා නම් සමුදය නිරෝධ කරන්නටයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ, වෙන මොකටවත් නෙමෙයි. ඒ නිසා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුත්තේ සමුදය තේරුම් ගන්න, දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තේරුම් ගන්න ඕන, නිරෝධය තේරුම් ගන්න, නිරෝධ ආර්ය සත්‍යය, නිරෝධගාමිනී මාර්ග ප්‍රතිපදාව තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් මේ කරුණු මේ සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි කියලා තේරුම් ගත්ත පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. වෙන මේ මහා අපබ්‍රංශයක් අභව්‍ය දෙයක් අද්භූත දෙයක් නෙමෙයි. සමුදය උපදින්නේ තමන්ගේ හිතේ, සමුදය නිරෝධ කරන්න පුළුවන් තමන්ට, වෙන කාටවත් කරන්න බෑ. ඒ නිසා සමුදය නිරෝධ කළොත් තමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා, නිබ්බානගාමී මාර්ගයට උපකාර වන මේ බැමි තුන බාන් තුන නිබ්බාන කියන தത്വයට පත් වෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම අපි කපලා දාලා ඒ බැම්ම වලින් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේ බාන නිබ්බාන දෙකත් තේරුම් ගන්න ඕන. මේ සංසාරේ අපි මේ ගමන මෙතෙක් කල අනවරත සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් දුක් විඳ විඳ හදවෙන මෙතෙන් දෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඔය රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන බැමි තුනම ගොත ගොතා සකස් කරගෙන අර නාම ගොත්තං නදීරති කියන தත්වයෙන් මෙතෙන්ට එනකම් අද වෙනකම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බැමි තුනම, මේ ඈඳුතු තුනම, මේ බාන් තුනම අපිට පුළුවන්කම් තියෙනවා අපේ හිතෙන් කපලා අයින් කරන්න. ඒක තමයි රාග ක්‍රයෝ නිබ්බාණං, ද්වේෂ ක්‍රයෝ නිබ්බාණං, මෝහ ක්‍රයෝ නිබ්බාණං කියන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ මාර්ග චර්යාව උපකාර වෙන්නේ ඔය දර්ශනයක් ඇටියට විශ්වවිද්‍යාලවලට හෝ විද්‍යායතන වලට හෝ උපාධි ලබාගෙන මහාචාර්ය තන්තු අරගෙන බෞද්ධ දර්ශනය ඉගෙනගෙන රැකියාවක් කරලා ආභයක් ලැබලා ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. ඒ වගේම බුද පූජා පවත්වලා ප්‍රාර්ථනා කර කර බෝධිසත්වත්වයටපත් වෙන්න ඒ ආකාරයට ආගමක් ඇදහිල්ලක් විශ්වාසයෙන් පවත්වන්නත් නෙමෙයි. මේක අවශ්‍ය වෙන්නේ අපේ හිතේ උපදින සමුදය නිරෝධ කරන්නට. සමුදය නිරෝධ වෙනවා නම් ඒ දැනුම, ඒ දැක්ම, ඒ දර්ශනය හොඳටම ඇති. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව මාර්ග චර්යාවක්. අපිම පිළිපැදිය යුතු, අපිම දැනගත යුතු සුනේත ධාරේත චරේත ගම් චරාත ගම්මෝගයපු මේ පරියාප්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති ධර්මයක්. ඒ නිසා මේක මේ ඔය ආගමකුත් නෙමේ දර්ශනයකුත් නෙමේ වාදයකුත් නෙමේ තර්ක විතර්ක කරලා බම්නන් හෝ තවත් කෙනෙක් හෝ පරාජය කරන්නට හදුව ආගමකුත් නෙමේ දර්ශනයකුත් නෙමේ. ඒ නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන. මේක සමූහයක් වශයෙන් එක වෙලා කරන්න පුළුවන් කමකුත් නැහැ. තම තමන්ගේ හිතේ උපදින කෙලෙස් තමන්ම දැකලා තමන්ම ඒ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න ඕන. රාගය උපදින්නේ තමන්ගේ හිතේ, ද්වේෂය උපදින්නේ තමන්ගේ හිතේ, මෝහය උපදින්නේ තමන්ගේ හිතේ. කැලේකට ගියයි කියලා, ආරණ්‍යයකට ගියයි කියලා, වනගතුණයි කියලා මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ හිත කිරුණා, තමන්ගේ හිතේ සමුදය උපදිනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන විතරම සමාජයට මුහුණ දීලා සමාජයේ තියෙන ගැටලු ප්‍රශ්න අපි නොයලී නොගැලී නොගැටී මුලාණු වී කටයුතු කරා. වෙන මොකක් ක්‍රමයක් මේක ඇත්තේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් යම් ආකාරයකට මේ ධර්මය අවබෝධ කරගත්තා නම් තේරුම් ගත්තා නම් තමන්ට ධර්ම අවබෝධයක් ධර්ම ඥානයක් ලැබුණා නම් ඒක පුළුවන්ම තරම් ඉක්මනට අනුන්ට ඒ ධර්මය නිවැරදි ආකාරයෙන් දෙන්න ඕනේ. හැබැයි තමන් තේරුම් ගන්න ඕනේ ධර්ම අවබෝධයක් ධර්ම ඥානයක් නිවැරදි මාර්ග ප්‍රතිපදාව නිවැරදි ධම්මානුලම්භ ප්‍රතිපදාව කියන්න පුළුවන් නම් මිසක තමන් අනුමාන ඥානයෙන් අනුමාන දැක්මකින් මේක කියන්න හෝ පෙන්වන්න හෝ හොඳ නැහැ. එහෙම වුණොත් තමන් කරන සුළු වැරදක් නිසා බොහෝ පිරිසක් අනුමග යන්න පුළුවන්. ඒක අද බොහෝ අය සිද්ධ කරගෙන තියෙනවා, සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මග දැකලම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න පුළුවන්. මග නොදැන කෙලෙස් නැසන අර ධර්මයේ කියන්න බෑ. ඉතින් ඒක නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ, කර්තෝඝෝෂික ප්‍රත්‍ය ලැබෙන්නේ, සෝතාපන්න ඵලයටපත් වෙන්න අවශ්‍ය වන්නා වූ යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් සම්පූර්ණ වෙන්නේ මේ මග දැක්ක කෙනෙක්ගෙන්. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන ධර්මය අහලා මේ මාර්ගචර්යාව තේරුම් අරගෙන ඒ මාර්ගචර්යාව හැසිරෙන්නට අවශ්‍ය ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරුණොත් පමණයි. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ ඕනෑම පොතක් කියුවත් ධර්ම දේශනාවක් ඇව්වත් වරදක් නැහැ. නමුත් Taman තේරුම් ගන්න ඕන හරි මග තේරුම් අරගෙන මග දැකලා ඒ මග අනුගමනය කරලා මේ මාර්ග ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න. යම්කිසි කෙනෙකුගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය උපදිනවා නම් ඒ ධර්ම දේශනාව නිසා, එක්කෝ ඒ ආහන කාරණා නිසා ඒක එහෙමනම් වැරදි. යම්කිසි කෙනෙකුගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය අත්හැරෙනවා නම්, වීතරාගී, වීතදේශී, වීතමෝහී ධර්මයටපත් වෙනවා නම්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිත් පිරිසිදු වෙන තත්ත්වයටපත් වෙනවා නම් ඒක යහපත් ධර්මයක්. අවසාන වශයෙන් කවුරු කොහොම කිව්වත් ධර්මයේ දේශනා කරනකොට මේ උපේක්ඛා සිතක් සංකාර උපේක්ඛා ඥානය ලබා ගත යුතුමයි. එනිසා සංකාර උපේක්ඛා ඥානයටපත් වෙන සියලුම ධර්ම කරුණු බුද්ධ දේශනා වෙන මාර්ගචර්යාවට මාර්ග ප්‍රතිපදාවට අදාළයි. යම් ආකාරයකට මේ සංකාර උපේක්ඛා සිතකින් ඉවසන්න විමසන්න බැරි කමක් තියෙනවා නම් ඒ පුද්ගලයා බුද්ධ දේශනාවක් කරන කෙනෙක් නෙමෙයි. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. ඒ නිසා මේ සංඛාර හැම එකක්ම අපිට අපේ හිතෙන් අර සංඛාර උපේක්ඛා ඥාණයෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අරහත්ත්වයටපත් වූ අරහතුන් වහන්සේ, බුද්ධත්වයටපත් වූ බුදු පියාණන් වහන්සේ, පසේ බුද්ධත්වයටපත් වූ පසේ බුදු පියාණන් වහන්සේ මේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය මේ ඥානෙ ලැබිලා තියෙනවා. මේ ඥානෙ තමයි අනිච්ච දුක්ඛාරත්ත තේරුම් අරගෙන නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන ත්‍ත්වයට පත් කරන්නට උපකාර වන බුද්ධ ඥාන. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ හිතේ උපදින දේවල් රාග, ద్వේෂ, මෝහ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට බොහෝ උපකාර වෙනවා. ඒ අනිත්‍යදේ සුඛදේ අත්ත්‍යදේ අල්ලගන්න උපාදානය කරගන්න එකතු කරගන්නට කැමති. ඒක ආමිෂ සුවය. ඒකට බැඳුනොත් පංචස්කන්ධේ උපාදානය කරගන්නවා. පංචස්කන්ධේ උපාදානය කරගත්තොත් මේ සසර පැවැත්ම චර බව දිගින් දිගටම යනවා. ඒ නිසා අපේ හිතේ උපදින සමුදය නිරෝධ කරන්න නම් රාග ද්වේෂ මෝහ අත්තරලා විහිත රාගී විහිත දේසී විහිත මෝහී බවට පත් වෙන්න නම් මේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව දුරු කරන්නත් දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව සුභ සංඥාව සුඛ සංඥාව ඉවත් කරන්නට ඒ වගේම අනත්ත්‍ය සංඥාව වඩලා අත්ත්‍ය සංඥාව බැහැර කරන්නට ඒ වගේම නිබ්බිදා කියන தത്വයට පත් වෙලා අභිනන්දනයේ ඉතින් ඉවත් කරන්නට විරාගා කියන தത്വයට පත් වෙලා රාගයෙන් වෙන් වෙලා රාගයෙන් අයින් වෙන්නට නිරෝධා කියන පත්තෙන් මේක වැදගත්ම පියවර නිරෝධ නිරෝධ කළොත් පමණයි සමුදය බිහිර වෙන්නේ. ඒ නිසා මම දැන් ඉස්සෙල්ලා කිව්වා යම් ආකාරයක සමුදය නිරෝධ කළ යුතුයි කියලා. මෙතෙන් තමයි එන්නේ මේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාග කියන தത്വයට පත් වෙන්නේ මෙන්න මේ නිරෝධ කියන தത്വයට පත් වෙලා සමුදය නූපදින නූපද අර සමුදය ළඟමයේ නැවත නූපදින අනුපාද වශයෙන් නිරෝධ කිරීම පත්වයට පත් වෙන්නට. ඉතින් ඒක නිසා මේ සියලුම දේ උපාදානය කරගන්නේ අර රෝධ කරලා. නිරෝධ කිරීමෙන් වෙන්නේ උපාදාන සම්භූපදී පටිනිසග්ගෝ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බුද්ධ දේශනාවේ අවසාන වශයෙන් තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු දේ තමයි මේ පැවැත්ම නිත්‍යයි සුඛයි අත්තයි කියලා අභිනන්දනයෙන් රාගයෙන් සමුදය ධර්ම උපදවාගෙන උපාදානය කරගන්න. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගා කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු චතුරාර්ය සත්‍යවලට අයිති වෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ හිතේ ඉඳලා නිත්‍ය බව දුක්ඛ බව අත්තවා ඒ වගේම අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව උපදින් වෙන කොහෙවත් නෑ. ඒ වගේම තමනුයි මේ සංසාරයේ බැඳින්නේ ඒ බැම්මෙන් නිදහස් වෙන්නේ නිබ්බිදා වෙන්නේ තමන්. ඒ වගේම රාගයෙන් මත් වෙන්නේ තමන් විරාග වෙන්නේ තමන්ට පුළුවන්. ඒ වගේම සමුදය විහි කරන්නේ තමන් ඒ වගේම නිරෝධ කරන්න පුළුවන්. ඒ වගේම පංචස්කන්ධයේ උපාදානය කරන්නේ තමන් ඒ උපාදානය කරගත්ත පංචස්කන්ධය අර පටි නිසග්ග කරලා නිදහස් වෙන්න පුළුවන්ලු තමන්ට. ඉතින් ඒක නිසා මේ පැවැත්ම පවත්වාගෙන යන්නටයි ඔය පංචස්කන්ධය උපාදානය කරගන්නේ සමුදය බිහි කරගන්නේ රාගයෙන් ක්‍රියා කරන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා කටයුතු කරන්නේ. මේ දුකෙන් සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්නයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා විරජ්ජං විමුක්ත්‍යති විමුක්ත ඥාන ලක්ෂණං හෝති කියන මේ නිවන් මාර්ගයේ ලබින්න ඕන. ඉතින් ඒක නිසා හැම පින්නෙක්ම හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ හිතේ මේ නිවන තියෙන්නේ පැවැත්ම තියෙන්නේ වෙන කොහේවත් නෙමෙයි. අනුන්ගේ බාහිර ලෝකයක් බලලා බාහිර කෙනෙක් බලලා තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න බැරි බව හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. තමන්ගේ හිත තමන් සංවර කරගෙන සංවර වෙලා සංසිඳවාලා සම්මාගින් සත්‍යයටපත් වීමෙන් සමුදය නිරෝධ කරලා නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. දැන් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් තියෙනවා. වෙලාව නම්යමාරයි. ඉස්සෙල්ලාම අපි එකක් වන්න කල් දෙනවා. වාචිකව යම් යම් අයට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ ලිඛිතවත් යම් යම් අය ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නත් කියලා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බලන්න. දැන් මෙහෙමයි සිත් තුනක් තියෙනවා සංකාරසි ක්‍රියාසි අභ්‍යාගත සිත්. දැන් සංකාර සිතක්නම් සමුදය බිහිවන රාගය ද්වේෂය මෝහය සහිත වූ එක පුඤ්ඤාදි සංකාර අපුඤ්ඤාදි සංකාර අනිඤ්ඤාදි සංකාර කියන මේ තුනෙන් තුනම හෝ එකක් හෝ තියෙන සිතක්නම් ඒක සංකාර සිත. ක්‍රියාසිතක සන්නැ ඒක මිත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතදේසි විතමෝහි යම් කිරේකුල යහපතක් කර මේ දෙක ඇර ඒක අන්ත දෙක. මේ දෙක ඇර දැන් බොහෝ අයට සිත් පහළ වෙනවා. හැබැයි ඒව කාටවත් යහපතක් හෝ අයහපතක් හෝ තමන්ට හෝ අයහපතක් හෝ අයහපතක් නැහැ. දැන් එනකොට අපි හිතමුකො පුද්ගලයෙක් දැක්ක කාර් එකක් දැක්ක ඒකත් සිතක්. ඒකට බැඳෙන්නේ නැහැ, අරෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එහෙම සිත් හැම සුතක් යන පුද්ගලයෙකුටම හැම මිනිහෙකුටම බොහෝ පහළ වෙනවා. ඒවා කාටවත් බාධාවකුත් නැහැ, උපකාරයකුත් නැහැ. ඒවන් සිත් අව්‍යාකට සිත්. හැබැයි සංකාර සිත් බාධා වන සිත්, ක්‍රියා සිත් උපකාර වන සිත්. ක්‍රියා සිතක් වෙන්නේ යම් කෙනෙකුට උපකාරයක් කරන්නමයි වෙනවමයි. ඒකේ අනුපකාරයක් ඇත්තෙම නැහැ. අව්‍යාකට සිත්ක දැන් අව්‍යාකට සිත් තමයි දවසක් ගත්තොත් 75ක් අඩු ගන්නේ නමට 90ක්. නමුත් සංකාර සිත් එකක් දෙකක් ආවා රාගය ද්වේෂය මොහොත තුන උපදිනවා. ඒ වගේම ක්‍රියා සිත් එකක් දෙකක් ආවොත් අර අලෝභ ද්වේෂ මොහ එක විතරාගී විච දෙවි විත මොහි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තියෙනවා. හැම හිතකම හේතුඵලයක් තියෙනවා. නමුත් අව්‍යාගත සිත්වල අර හේතුවකට බැඳෙන්නේ නැති නිසා, පටිච්ච නොවන නිසා ඵලයක් නෑ. දැන් මෙහෙමයි. අපි දැන් සමහර විටක දැන් ඕනෑම කෙනෙකුට යනකොට අපිට පේනවද භූත ප්‍රේතයෝ බාරින්? අපිට බැරිනවා. අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට පේන්නේ නැහැ. භූමිය ඉන්නවා, මදුරෝ ඉන්නවා, මැස්සෝ ඉන්නවා, පන්වෝ ඉන්නවා, රත්තු ඉන්නවා, ඔක්කොම. ඒක අර ජෛන දර්ශනේ, අර බමුණන්ගේ දර්ශනේට ඔය රත්තු මේවා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා මේවා දැන් අපිට අපේ චේතනාවන් විකේ මම්මමද අපේ චේතනාවක් නැහැ අර සතා මරන්න. හැබැයි අපේ චේතනාවක් තියෙන්න ඕන. ඒ සතාගේ ප්‍රාණය අපේ හා සමානයි. ඒ නිසා අපිට ඇති හැම අවස්ථාවකම හැම ඇති ආකාරයකින්ම මේ සතාගේ ප්‍රාණය ආරක්ෂා කරලා දෙන්න. හැබැයි තව එකක් දැන් බැරි වෙලාවත් අපි මේ දවසේ පැය 24 තුල අපි අතින් යම් කිසි ආකාරයකින් අපි නොදැන අපි චේතනාවක් නැතුව අපි අතින් වැරදක් වෙලා තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඔන්නෝකයි මාර්ගචර්යාවේ වැදගත් කොටස. අපි ඒ දැන හෝ නොදැන හෝ කරන ලද සියලුම දේවල් වලින් අපි ඒ දවස අවසාන වෙන්නට පෙර ප්‍රත්‍යවේක්ෂා ඥානෙ අපි ඒ අයගෙන් සමාව ගන්නවා. අපි ඒ අයට මෛත්‍රී කරන්නේ. අපේ වරදක් වුණා නම් ඒ සත්තුන්ට අපි කරපු කිම් ඔක්කොම පවරලා එයාට යහපතක් වෙන ආකාරයට කටයුතු කරන්න. ඒ නිසා ප්‍රතිකර්ම තියෙනවා. මේවා කළේ නැත්නම් දැන් අපි දන්නේ නැහැ තමාරිට දවසක් අවදාන වෙනකොට අපි නොදැන ආර්යෝපවාද වෙන්න ඉඩ තියෙනවා. ඈ දැන් තමන්ගේම ගෙදර සමාර්ථ මාර්ගඵලලාභී දුවල පුතාලා ඉන්න පුළුවන් දෝතාපන්න ඵලයට ජාති දෝතාපන්න. ඒක කවුරුවක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ අයගෙන් ඒ තමන් මානය බිම්දුවට බස්සලා මානය නැතිව අපි ආර්ය උපාදයෙන් සමාව ගන්න ඕන. කායේන වාචා චිත්තේන පමාදේන මයකර. ඒ වගේම ධර්මයට අපි දන්නේ නැතුව යම් යම් ආකාරයකට ආර්ය උපාදයෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හැම දවසකම පුළුවන් නම් මේ මාර්ගචර්යාව ඒකයි හැම දවසකම විනාඩියක් දෙකක් අරගෙන අපි මේ කරපු ඒ දිනේ තුල කරපු යම් යම් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඉංග්‍රීසියා කාට හෝ දැන හෝ නොදැන හෝ ඒවට අපි අර පහළම අංගයට ඇවිල්ලා මාන්‍ය බිඳුවට බස්සලා හැම කෙනෙකුගෙන්ම අභිමුඛව හෝ අනභිමුඛව හෝ සමාව ගන්න.
එතකොට සෝයන් වහන්සේ උපාදානය කරගන්නේ නිත්‍යයි සුඛයි
අෂ්ට අභියමක උපා යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තද නත්ත මේ අය මරණයටපත් වෙන බව හොඳටම 100%ක් දන්නවනේ අනිත්‍ය දුක්ඛනත් තේරුම් ගන්න කවුද උපාදානී කරගන්න ඒ නිසා මේ මරණානුස්සතිය නොකිරීම ඔය අනිත්‍ය දුක්ඛනත් මෙනෙහි නොකිරීමයි ඒ වගේම මේ මරණානුස්සතියෙන් පස්සේ මේ රාග බව ද්වේෂ බව මෝහ බව හිතේ උපදින එක භව උතුරා ගන්න භව රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උතුරා ගන්න ඒක බුද්ධ අනුසතිය ඒක නම නිබ්බිදා විරාග නිරෝධා පටිනිසග්ගා කියලා කිව්වේ මේක ගන්න එනිසා බුද්ධ අනුසතිය කියන්නේ භව උතුරා ගමන අනුසතිය මරණානුස්සතිය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන අනුස්සතිය. මේක දැන් දුක කියන එකේ විරුද්ධාදී මොකද්ද? අදුක්ඛම්. සුඛ කියන එකේ විරුද්ධාදී මොකද්ද? අසුඛ. ඔය දැන් අපි අන්ත දෙක මොකද්ද? සුඛ දුක්ඛ. මේ මැද තියෙන්නේ මොකද්ද? අදුක්ඛම් අසුඛ. ඔය දෙකේ මිශ්‍රණය. මේ දෙක තුල තමයි අපි මේ අපේ හිතේ මනින්නේ. දැන් මේක මේක කිව්වට මෙහෙම කිව්වට තේරුම් ගන්න බෑ මම හොඳ උදාහරණ දෙකක් කිව්වොත් තේරුම් ගන්න. අපි හිතමු දැන් මේ මෙතන කේක් කෑල්ලක් දුන්නා. කන්න. දැන් මේ කේක් කෑල්ල අපි පළවෙනි කට කන. කාපු ගමන්ම මේ කේක් කෑල්ල දැන් Taman මේ ජීවිත කාලය තුලම ගෑව කේක් කෑල්ල එක්ක සංසන්දනය කරනවද නැද්ද? කරනවා. දැන් එක්කෝ මේ කේක් කෑල්ල අර පෙර කෑපු කේක් කෑල්ල වලට වඩා හොඳයි. ප්‍රියනා. එතන මොකක්ද වෙන්නේ?
ඇලි.
රාගය. ඇලි. අප්‍රියනා. ද්වේෂය. ඔය දැන් ඔය රාගය ආවේ ඔය ද්වේෂය ආවේ මොකක් හින්දාද? අර මැනීම නිසා. අන්න මැනීම තමයි දුක්ඛම අතු. මැනීම තමයි අදුක්කම අදු. එතකොට මානිය තමයි මේ ඔක්කොටම හේතු. එතකොට රාගයට මුල මොකද්ද? ඔය මැනීම. ද්වේෂයට හේතුව මොකද්ද? ඔය වැරදි මැනීම. අයෝනිසෝ මනසිකාරය. අපි ඒ දුන්නගේ සංකාර නොකර නොමැන කැමන උපේක්ෂාසිතින් එතන මානියක් තියෙනවා. එතන අදුක්කම අදුක්කම නැහැ. රාගයක් නැහැ. ද්වේෂයක් ඇති. උපේක්ෂිතක් නැහැ රාගය ද්වේෂය මෝහය තුනෙන් එකක් හරි ඉතිරියව නම් උපේක්ෂිතයි නැති වෙන්නේ සංකාර කරනවා එනිසා සංකාර උපේක්ෂා ඥානය නැහැ
ඒකෙන් තමයි සාපේක්ෂව බැලීම වෙන්නේ
ඔව් සංසංගනේ සං දෙකක් මේ සං අර සං එක්ක තමන්ගේ තියෙන දාන් අලුත් සං එක්ක සංසංගන මේ සං තේරුම් ගත්තොත් විතරයි ඔක්කොම තේරුම් ගන්න පුළුවන් නැත්නම් බැ අපි ධාමන සිංහල භාෂාව කියන්නේ මොකක්ද? සාසන දෙනවා, සංසන්දනය කරනවා. සාපේක්ෂ කියන්නේ සංසන්දනය. එහෙම දැක්කද? සාමාන්‍යයෙන්
ඉස්සෙල්ල මේ කතා වුණ අර අතු ගානකට සත්තු මැරෙනවා, ඒ වගේ දේවල් මේ එතකොට දැන් අපි මේ ප්‍රේතය භූතය වෙලා උපදින්නේ බොහෝ විට මේ මිනිස්සුව මැරුණාම ඒගොල්ලෝ ඒ බැල් මෙහෙලනවා ඒ උපදින්න කිප්පු තැන් වල. දැන් ගෙවල් වල හැමදාම සත්තු මැරෙනවානේ. ඕ මේ මැස්සෝ රෝනෝ කරපොත්තු ඒ සත්තු ප්‍රේත භූත වෙන්නේ
නැහැ. ඒ අයටත් වෙන්න පුළුවන්. ඒ අය බොහොම තදින්ම අභිනෝග බල්ලෙක් කියලා. බල්ලෙක් බොහොම ප්‍රේත තත්ත්වයෙන් උද්දනන භූත තත්ත්වයෙන් කටයුතු කළා නම් ජීවත් වෙන කාලේ ඒ අත්‍ය ප්‍රේත භූත ගතියට අදාළයි. දැන් ගතියක් නම් එයා හදාගන්න. එක්ක රාග ගතිය, එක්ක ද්වේෂ ගතිය එකමෝ මේ ගතිය දැන් ඔය බල්ලන්ට තිරිසුන්නුන්ට ඊට වඩා විතරාගී ගතියක් විතදේශී ගතියක් විතමෝ හි අලෝභ ආදේශ ගතිය හදන්න බෑ කරන්න පුළුවන් මොකද්ද අරව ගතිය ඒ නිසා ඒ ගතියට අදුව ගති නිමිත්තක් ගති නිමිත්තට අනුව ගති පටිසන්ධියක් ගති පටිසන්ධියට අනුව ගති රුව ගති ගුණ ගති බල ගති හඬ මේ ඔක්කොම ලැබෙනවා. ඒ නිසා ගති තමයි මෙතන මුල. දැන් අපි හදාගන්නේ මොකද්ද? ගති. හොඳ ගතිත් තියෙනවා. ඒවට කියනවා සුගති. නරක ගතිත් තියෙනවා. ඒවට කියනවා දුගති. මේ ගති යලි ගති අත්හැරීමට කියනවා අගති. වි අගති, අවිගති. ඒ වගේම බුදුහාමුදුරුවෝ කිව්වා මේ නිවන කියන්නේ න ගති. නිවන කියන්නේ න ගති. දැන් මේ ගති තියෙනවා නම් ගති නැති කරන්නේ නැත්නම් ආ න ගති. අනාගතය කියන්නේ මොකද්ද? මෙන්න මේ ගති අනාගතය තියෙනවා. ඉදිරියට භාවිත කරන්න. ඒක තමයි අනාගතය. ගතිය කියන්නේ ඵලය, හේතුව අර රාගය, ద్వේෂය, මෝහය ආදී වශයෙන්.
ස්වාමීන් වහන්සේ වුණාට මේ ප්‍රේතෙක් භූතයෙක් වෙලා උපදින එක මේ පින් ලබා ගන්න පුළුවන් නිසා කිරිසෙනෙක් වෙලා උපදිනාට වඩා හොඳයි.
එකකට හොඳයි කියලා කියන්න බෑ. මිනිහෙක් වෙලා උපදින එකත් හොඳ නෑ. ජීවන මිට දෙවියෙක් වෙලා ඉපදුණත් හොඳයි කියලා මිනිස්සු සාපේක්ෂ වාසේ සංසර්ගණය කරනවා. දැන් ඔය කරන්නේත් මොකද්ද? සංසර්ගණය. ඔය පැවැත්ම කොහේ හරි පවතින. දැන් ඔය දැන් මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදුණාත්, සිටුගෙදරක ඉපදුණාත්, භූතෙක් පෙරේතෙක් වෙලා කකුසිවලක ඉපදුණාත්, ඒ ඉපදුණ තැන ඒ පුද්ගලයාට දිව්‍ය ලෝකෙ වගේ හොඳයි. සාරයි, වටිනවා. ඒ උපාදානය කරගත්තේ. එතන උපදින්නේ නැහැ, උපාදානය කරගත්තේ. එතන ඒ පුද්ගලයා යම් ආකාරයකට අර බැඳීමක් ඇති වෙනවා.
එතනින් මැරෙන්න කැමති
නැහැ. එතනින් මැරෙන්න කැමති නැහැ. අපි කූඩල්ලව ගනනලා කොට්ටේ උඩ ඉබ්බට හරියන්නේ නැහැ. මේ වගේ තමයි.
ආනන්ද
පංච උපාදාන ස්කන්ධය කියලා අපි නිතර කිව්වට අපිට දකින්නේ නැහැ. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධය කියන එක තේරුම් ගන්නව නැතුව දැන් පංචස්කන්ධයේ උපාදානය කරගන්න පුළුවන්. ඒ උපාදානය කරගන්න ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මෙන්න මේ සංකිට්ඨේන නිසයි. මේ සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද ලක්ෂණ තුන? අනිච්චයි. කැමැතිදේ පවත්න්න බෑ. පටිච්ච වෙනවා. ඒ වගේම මේ අනත්තයි. මේ සංගතයක් මේ පංචස්කන්ධයේ උපාදානය කරගත්ත ගමන් අපිට අත්තුසේ පවතින්නේ නැහැ කැමති. ඒ නිසා අනිත්‍යයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි. ඔය ලක්ෂණ තුන නිසායි අපිට දුක උරුම වෙන්නේ. පංච
උපාදාන ස්කන්ධේ වේදනා කියලා අපි දකින්න ඕනේ අධ්‍යාත්මික වශයෙන් දුක්ඛ සුඛ
අදුක් තුනම දකින්න ඕන. එකක් දැකලා හරියන්නේ.
සංඥා කියලා දකින්න ඕනේ අර දුක්ඛයි සුඛයි අත්තයි කියලා හදාගත්ත සංඥා විසින් ස්නායු ප්‍රියාකාරීත්වයක්
නෙමෙයි. මේක
නෙමෙයි.
මේක රවුම් ගන්නවා නම් රෝඩ ගන්නවා නම් සමුදේ උපදින. ආකාරයට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, අතීත සංකාර, වර්තමාන සංකාර, අනාගත සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනින්ජාභි සංකාර කියලා බෙදෙනවා. තවත් බෙදෙනවා. ඒ හැම එකටම ආයි දැන් චක්කු සංකාර, සෝත සංකාර, ගාහන සංකාර, ජීවා සංකාර, කාය සංකාර, මනෝ සංකාර මෙහෙමත් ආයි බෙදෙනවා. ඒක නිසා මේක විභංග කරලා බෙදු පිළා බලන්න පුළුවන්. හැබැයි සංකාර තේරුම් ගත්තේ නැත්නම් වෙන වැඩ නෑ බෙදුවට. සංකාර කියන්නේ සම්බන්ධයක් ඇති කරන ක්‍රියාකාරකමක් කියන එක.
විද්‍යාවක්
කර එක තැනකට වෙලා මෛත්‍රී
භාවනාව
කිරීමේ පළක් තමන්ගේ හිතේ උපදින ක්‍රියාත්මක වන සමුදය නිරෝධ කරන්න පුළුවන් නෑ. රාග ද්වේෂ මෝහ හිතෙන් ඉවත් කරන්න පුළුවන් නම් ඒ වෙනුවට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න පුළුවන් නම් විශ්වයට පළක් තියෙනවා. නැත්නම් හුස්ම ගා උලන් ඇදාද හිටියට නම් වැඩක් නෑ. බඩගුම්මන අහුලන අහි බල බල හිටියට නම් වැඩක් නෑ. හැබැයි ඒක ඒකක් භාවනාවක්. ඒක නැත්තේ කියන්න බෑ. ඒක මොකද්ද? ප්‍රාණයාම අනාර්ය උපනිෂද් වේද ආගම්වල අතීතයේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර ඒක භාවනාව. ඒක තමයි ක්‍රමය. අද ඔය බටහිර රටවල් වල සහ මේ ලංකාවේ භාවනා මධ්‍යස්ථාන වල ඔක්කොම කරන්නේ මොකද්ද? මෙන්න මේ ආකාරයට ප්‍රාණයාම භාවනාව. හැබැයි ඒක යම් යම් ආකාරයට සාහනයක් තියෙනවා. හැබැයි කෙලෙස් මුල් උදුරා දාන්න බැරි භාවනාව වැඩක් ඇති එක නෙමෙයි. දිව්‍ය ලෝකේ යන්න භාවනා කරනවා, බ්‍රහ්ම ලෝකේ යන්න භාවනා කරනවා, රජසබ්බ සිතු සබ්බ ලබන්න භාවනා කරනවා, ඉදිරිපාටිහාරි පාන්න භාවනා කරනවා, ග්‍රහණ ලබන්න අභිඥා ලබන්න භාවනා කරනවා. හැබැයි නිවන වැහෙන බව ඒගොල්ලෝ දන්නේ නැහැ. නිවනට අවශ්‍ය භාවනාව බුද්ධ භාවනාව. අනිවාර්යෙන් ද්වතාවේ. ද්වතාවේ වැහුවනේ. ද්වතාවේ පරිවර්තකයේ වැහුවා. අද මොකද්ද ද්වතාවේ වෙනුවට තියෙන වචනේ? දේවතා. මේ ද්ව කියන්නේ දෙපැත්ත. දුයි දේනම් වදාන. මේ දැන් අපි බලන්න මේ ඉස්කෝලේ ළමින්ට මේ හැම කෙනෙක්ම ඉස්කෝලේ ගියා දහම් කාරණා ගියා. මේ ඉගෙනු මොකද්ද දේව ධර්මයේ කියලා? දැන් දේව ධර්මයේ කියලා ඉගෙනුවානේ. මොකද්ද වෙන්නේ? මේක තමයි ලෝකපාලක ද්ව ධර්මය. මේක දේව ධර්මයක් හැටියට දෙවියන්ගේ ධර්මයක්. මිනිසුන්ට මොකටද දෙවියන්ගේ ධර්ම කියලා අත්හැරිය. ඔතන විතරයි දේව ධර්මයේ තියෙනවා. අර දේව ධර්ම ජාතකය කියලා මේක තියෙන්නේ ද්ව ධර්ම ජාතකය. මේ අපි සම්මතයෙන් මේ පැවැත්ම තුළ ලෞකික වශයෙන් යහපත කරගන්නට නම් මේ ද්ව ධර්මයේ තමයි ලෝකපාලක ද්ව ධර්මයේ තමයි අපි ආරක්ෂා කරන්නේ. ඒකයි මේක කිව්වේ. නමුත් මේක ද්ව ධර්මයේ තේරුම් ගන්න බැරුව මේ ද්වතාවය නැතිලා තනිකරම පරිවර්තකයෝ ඔක්කොම මාර්ගදී භාගාවේ කොතන හරි දැක්කනම් දයන් මේ ද්ව කියන එක ඒක දේව කළා. ඒව දේව සංකල්පයට හැරිවා. නිවන බැහැමුවා. දේවත්වයට යන්න කටයුතු කරා. පවරන්නේ ඔයාගේ හිතේ තියෙන තරහ අයින් කරලා මෛත්‍රිය ඒ ඇයට පවරන්නේ. හරිද? මොකද්ද කරන්නේ? ඔයාගේ හිතේ උපදිනවනම් යම් කිසි කෙනෙක් කෙරෙහි තරහක් වෛරයක් ක්‍රෝධයක් ඒක අයින් කරලා ඒ වෙනුවට මෛත්‍රිය පතුරවනවා, පවරනවා. ඒක තමයි යහපත. බව කියන එක යම් ආකාරයක බිහිවීමක්. හැබැයි ඒ බිහි වෙන්නේ නිර්මාණය වෙන්නේ අලුතෙන් උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව, මාන බව. මේ එකක් නැතුව වෙන එකක් නෙමෙයි. එහෙම නැත්නම් අනිත් පැත්ත. අනිත් පැත්තේ තියෙන විත රාගී බව, විත දේසී බව, විත මෝහි බව, ඒ බව. ඒ බව උදුරා දැම්මේ. මේ බව අලුතෙන් උපදවනවා. ඔගර බැම්ම සකස් වෙන්නේ කොහොමද? සම්බන්ධය ඇති වෙන්නේ කොහොමද? රාග භවෙන් හිත කිලුටු වුණා. ද්වේෂ භවෙන් හිත කිලුටු වුණා. මෝහ භවෙන් හිත කිලුටු වුණා. දැන් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තුනෙන්ම ඉපද නිර්මාණය වෙන්නේ උපත ලබන්නේ මොකද්ද? සම්භව. යංකින්චි සමුදය ධම්මං කියන්නේ ඒකයි. එහෙම නැත්නම් කිව්වේ හේතුන් පටිච්ච සම්භූතං. දැන් මෙතන මේ භව කියලා මාර්ග දීභාගාවේ වචනයක් තියෙනවා. භව කියන්නේ යම් කිසි දෙයක් උපත ලබන්නට උපකාර වන බීජ උපතිය. සම්භවං, සම්භූතං, සමුදය මේ ඔක්කොම එක වචන එක අර්ථය. හැබැයි හිතකමයි යම් කිංචි සමුදය ධම්මම්මයි අර හේතුන් පටිච්ච සම්භූතං. අවසාන වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ අවසාන මොකද්ද වෙන්නේ? සංභව. අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන උපාදානපත්‍ය භව. භව කියන්නේ ඒක සම්භව.
ඒ භව නිසා ගන්නක් එතකොට පොහසත් භව
කෝදක් බව ධනවත් බව කුලවත් බව රාග බව ද්වේෂ බව මෝහ බව මාන බව තව උගත් තියෙන බව 21ක්
උගත්
බව ඔය ඔක්කොගෙම මොකද වෙන්නේ අවසානට මත් වෙනවා උද්දලයා රාගයෙන් මත් වෙනවා ද්වේෂයෙන් මත් වෙනවා මෝහයෙන් මත් වෙනවා මානයෙන් මත් වෙනවා කුලයෙන් මත් වෙනවා නිලයෙන් මත් වෙනවා බලයෙන් මත් වෙනවා ධනයෙන් මත් වෙනවා යොබ්බණයෙන් මත් වෙනවා වායයෙන් මත් වෙනවා නිරෝගී භාවයෙන් මත් වෙනවා මේ ඔක්කොගෙම මත් වෙනවා මේ මත් වෙන බව තමයි පැවැත් සම්මුතිය එතකොට මේ මධ්‍ය කියන්නේ මේ මත් වෙන බව. මත් වෙන බව නිර්මාණය කරන්නේ කොහෙද? හිතේ. ඔය කියන කර්ම හේතු එකක් හෝ ඊට වැඩි ගන්න උපත ලැබීම. ආන පාන. ආන කියන්නේ භාවිතයට ගත්ත ආශ්‍රය කරලා. කොටලා. පාන කියන්නේ බහැර කළා ග්‍රහණය කළා ඉවත් කළා මොනවද ආශ්‍රය කළේ මොනවද බහැර කළේ අර කරණීය ධර්ම ආශ්‍රය කළා අකරණීය ධර්ම බහැර කළා ආශ්‍රය කළ යුතු යහපත් ධර්ම කරණීය ධර්ම මොකද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ අධේත අමෝහ ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය මොකද බහැර කළ යුතු දේ ලෝභ දේශ මෝහ මාන දිච්ච අවිද්‍ය මේක හොඳට තේරුම් ගන්න ඕන තමන් කිලුටුවන ධර්ම බැහැර කරන්න ඕන පිළිසිදුවන ධර්ම බාහිර කරන්න. ඒකයි ආනපාන සතිය. එහෙම නැතු දැන් හුස්ම ගන්නෙ පිළිසිදු කරන්න තමයි. ඒක මොකද්ද? මේ ශරීර කූඩු මේ ඕලාරික කය. නමුත් මනස පිළිසිදු වෙන්නේ මොකින්ද? අපිරිසිදු වෙන්නේ මොකින්ද? ඒක තේරුම් ගන්න. මනස පිළිසිදු වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විතරදේශී වලින් මනස කිලුට වෙන්නේ අපිරිසිදු වෙන්නේ කෙලෙස් සහිත වෙන්නේ රාගය ద్వේෂය මෝහය මාන දිට්ටි අවිද්‍යාව නිසා. ඒක
ලෞකික වශයෙන් තියෙන ආනපානයක් තමයි මේ 5S කියන්නේ.
ඔය එක ප්‍රාණයාම කියේද ඒක?
5S කියලා තින්නේ.
ඔය ඒවත් තියෙන ලෞකිකයි. ඒවත් ආනපානයි. ඒවත් ආනපානම ඒවත් ලෞකිකයි. භෞතික ලෞකිකයි. දැන් තමන්ට දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හරි අරමුණක් එනවනම් ඇහැට කනට නාසයට දිවට කායට මනට ඒ අරමුණ නිසා සංදේ බිහි වෙනවනම් එතන රාගයක් තණ්හාවක් උපාදානයක් සිද්ධ වෙනවා. ඒක තමන්ගේ සංසාර ගමනට පිරුඩු වෙන්න හේතුව. ඒ වෙලාවේ අපි මොකද්ද වඩන්න ඕන? අසුභානුස්සතිය. මේ සුන්දර බව අත්තරින්න අසුන්දර බව මෙනෙහි කරන්න. වෙන මොකක්වත් නෙමෙයි අසුභානුස්සතිය. පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. මේකට පිළිකුල් භාවනාව කියලා දැන් අදාළ තියෙනවා. නමුත් පිළිකුල කියන්නේ තමයි පිළිකුල් කරන්නේ මොකද්ද? ද්වේෂයයි. මේක එහෙමනම් දේශ භාවනාවක් පිළිකුල් භාවනාවක්. නම් අසුභානුස්සතිය කියන්නේ අර සුන්දර බව සුභ. දැන් අසුභයේ අනිත් පැත්ත මොකද්ද? සුභ. දැන් අපි කරන්නේ මොකද? අපිට කැමති දෙයක් ප්‍රිය දෙයක් දැක්ක ගමන් මහයෙන් කනින් ආදී දියුර අපි සුභ භාවනාවක් කරනවා. කරන සංකාර කරන ඒක අල්ලගෙන උපාදානය කරන ඒකේ මත් වෙනවා. නමුත් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ බැම්මට නොබැඳි ඒ ප්‍රිය දෙය තියෙන අසුභය අත්තරිය යුතු බව සුන්දර බව අත්තරිය යුතු බව මෙනෙහි කළා. අත්තරීම නාතයි නොයල්ම නාතයි විදීම නාතයි අත්තරීම එක්කා නොයල්ම එක්කා විදීම එක්කා නිදාගත්තා නිවනම ඒකයි අසුභාන කුසුභාන ඒවාම මෙත්තානුසතියෙන් අපි කරන්න ඕන මොකද්ද හිතට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ගැටීමක් ඇති වූ හැම මොහොතෙම අපි අර ද්වේෂය වෛරය ක්‍රෝධය ඉවත් කරලා ඒ වෙනුවට මෛත්‍රිය අපේ හිතෙන් ඇති කරන්න ඒ වගේම නිත්‍ය බව සුඛ බව අත්ක ඇති වුණ ගමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ. ඒ වගේම අර අභිනන්දනයක් රාගයක් සමුදය වෙන හැම අවස්ථාවකම නිබ්බින්දති විරජ්‍යති විරාග ඊට පස්සේ නිරෝධ පටි නිසාද ඒක බුද්ධානුස්සතිය වාරණය ඒක තමයි චතුරාර්ය
සම්මාස මේ ළඟදී ගුවන්විදුලි ධර්මදේශනයේදී තාමත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මේ යෝනිසෝමනසිකරණය පැහැදිලි කිරීමේදී කිව්වා ඒ බාහිර අරමුණේ හේතුව මුල හොයන්න ඒක හරිද
බාහිර අරමුණේ මුල කොහේරි අධ්‍යාත්ම මනෝ පුබ්බංග මාතම් ඒක තේරුම් ගන්න දැන් බාහිර අරමුණක් කියන්නේ ඇහැට අරමුණ වන බාහිර රූපේ කනට අරමුණ වන බාහිර ශබ්දේ නාසයට අරමුණ වන බාහිර ගන්ධ සුවඳ හැබැයි අධ්‍යාත්ම වශයෙන් ඔය කියන රූපේ වේද ඔය ශබ්දේ ගන්ධ සුවඳ රස එනවා ඒක එකක් එතකොට එතරම් තියෙනවා මුල එහෙමනම් බාහිර විතරක් නෙමෙයි අධ්‍යාත්මික ඒකනේ මේ බහිජ්ජාවාද අධ්‍යාත්මිකවා බහිජ්ජාව දෙකම කරන්නේ දැන් අපි නිදාගෙන ඉන්න වෙලාවක එහෙමනම් ඇහැ පියාගෙන ඉන්න වෙලාවට අපි ඇහෙන් රූපයක් දකිනවා ඒක හැබැයි බාහිර රූපයක් නෙමෙයි අධ්‍යාත්මිකව අපි කවදා හෝ දැක්ක අල්ලගත්ත අපි ප්‍රිය කරන රූපයක් අපිට ඇහැ පියාගෙන බැලුවා ශබ්දයක් ගඳක් සුවඳක් රසක් මේ සියලුම දේ අපිට අධ්‍යාත්මික වශයෙන් ඉන්න එතකොට මුල අධ්‍යාත්මික හැබැයි අතීතයේ මේක බාහිර රූපයක් ශබ්දයක් ගඳක් සුවඳක් රසක් අජ්‍යත්තාව බහිද්ධාව කියලා කියන්න ඕනේ නැහැ නැහැ ඒක තමයි ද්වේතාව දැන් ද්වේතාවේ නැති වුණාට පස්සේ ඔය දෙපැත්තක් බලන්නේ නැහැ හැම දෙයකම මේ පැවැත්ම තුල තියෙන දෙපැත්තක් තියෙනවා එකක් සංගතයි එකක් අසංගතයි තමන්ගේ හිතට එන සියලුම සංකාර පිළිබඳව උපේක්ඛා හිතින් සලකා විමසා මෙනෙහි කරලා ආවර්ජනය කරලා ඒක අත්හැරිය යුතුද භාවිතා කළ යුතුද කියලා බැලීමේ ඥාන දැන් අපිට දැන් ලාභය අලාභය ලාභයකට එක පාට පැනලා යනවා හැබැයි මේ ලාභය නිසා අපි ණය වෙනවනම් සංකාර උපේක්ඛා ඥානෙ තියෙනවනම් ඒ ලාභය අල්ලගන්නේ නැහැ ඒකෙන් ගෙවන්න වෙනවනම් ඊට වඩා අපි ඒක අල්ලගන්නේ නැහැ අන්න උපේක්ඛා චිත ඇති වෙනවා ඒ වගේම අලාභය අපි කවදාහරි වෙච්ච ණයක් වෙලා මේ ණයින් මිදී නිදාසුනා කියලා මේක දැන් අල්පේච්ඡතාවය ඇති වෙන්නේ ඒ වගේම අර ලද දෙයින් සතුටු වෙනවා කියන සල්ලමුක වෘත්ති සහල් වෘත්ති වෘත්තියකටපත් වෙන්නේ මොකද්ද අර කියන උපේක්ඛා ඥානයකින් පමණයි එනිසා සිතේ උපේක්ඛාවක් තියෙනවනම් අෂ්ටලෝක ධර්මයම අපි ඉවසා විමසා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා අපි ලාභයෙන් උද්දාමයටපත් වෙන්නෙත් නැහැ අලාභයෙන් දුකටපත් වෙන්නෙත් නැහැ හැම දෙෙම හොඳට සිද්ධ වුණා කියන හිතේ තෘප්තියක් සතුටක් සහනයක් සුවයක් ශාන්තියක් පිරිසිදුවක් ඇති වෙනවා දැන් ලාභයෙන් හිත කිලුටු වෙනවා අලාභයෙන් හිත කිලුටු වෙනවා ලාභයෙන් පිනව පිනව ක්‍රියා කිලුටු වෙනවා අලාභයෙන් විඳව විඳව ක්‍රියා ඔය දෙක අතර මනිනකොට මෝහයෙන් මානෙන් කිලුටු හිත කිලුටු වෙන්නේ ඔය තුන් ආකාරයෙන්මයි රාගය ද්වේෂය මෝහය ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම ප්‍රිය අප්‍රිය අතර මැනීම වැරදිද ඒකනේ ආනපාන කරන්න ඕනේ කියන්නේ අරහතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ ආනපාන සතිය දැන් ඇහෙන් දැක්කාම මේ සංසාර බුදුදානෝ යම් ආකාරයක එක පාට ප්‍රිය දෙයකට දකින්න හැබැයි ඒ දැකන මොහොතේම ඒකේ තියෙන අර මේ අසුභානුසතිය හෝ ඒක මේ ආනපාන සතිය වල ඒකෙම තියෙන ඉදහස් ඒ මොහොතේ එක තප්පරයක්වත් යන්න. හැබැයි නැන්න ආරාධුනාන්තේට ඈ පියාගෙන ඉන්න බෑ. ඈ වාලා ඉන්න බෑ. ඈ භාවිතා කරන්න ඕන. කන භාවිතා කරන්න ඕනේ. නාසය දිවකය භාවිතා කරන්න අවශ්‍යයි. හැබැයි ඒකේ ආදීන ආනිසංස අර සම්මාදිට්ඨියටපත් වූ නිසා සම්මා සමාධියටපත් වූ නිසා ඒවට ඇදෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. හැබැයි බලනවා. දකින්න. ඇලෙන්න. ගැටෙන්න. මුලා වෙන්න. ඇලෙනවා නම් තමයි සංකාර. ගැටෙනවා නම් තමයි සංකාර. මුලා වෙනවා නම් තමයි සංකාර. සංකාර උපේක්ඛා ඥානෙ තියෙනවා නම් ඒ සංකාරයට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. උපේක්ඛාසිතින් ඉවසල විමුදල සංසීමක්. හොඳයි නම් දැන් එහෙනම් මේ ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න ලලිත් මහත්තයාගේ ප්‍රශ්න හතරක් විතර තියෙනවා. ගොඩනැගිලි මහත්තයාට කියවනේ. අර මහත්තයතුන් දෙන්නම වෙනවා.
සම්නාස මේ ප්‍රශ්නේ මේ දැන් කියපු දෙයට අදාළයි. ගරු ස්වාමීන් වහන්සේ පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධේ වෙන ආකාරයේ උදාහරණයක් පහදා දෙන්න.
දැන් මේක විස්තර කළා. පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධයක් වෙන්නේ ඒ තමන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන මොකකින් හෝ පටිච්ච වූදේ ප්‍රියනම් ඒ ප්‍රියනේ නිසා රාගයක් ඇති වෙලා සමුදයක් වුණාම පංච උපාදානිය ඒක නිත්‍යයි සුඛයි අත්තයි කියලා අල්ලගන්න. ඒ වගේම අප්‍රියනම් ඒකට ද්වේෂයක් වෙලා ඒක අනිත් විදියට උපාදානය කරගන්න. ඒකෙන් ගැටීමක් දැන් එතන ටිකක් දරුණ උපාදානයක් ගැටීම වෙන් කරන අයින් කරන අස් කරන තම මම ඒක අර අල්ල ගන්නවා අයිති කර ගන්නවා කියන එකට වඩා දරුණුයි අර මගේ නෙවෙයි මම නෙවෙයි කියලා අයින්. ඒ වගේම මානෙ සංසන්දනය කරලා මුලාවෙන් කටයුතු කරන ඒ තුනම උපාදානයේ හේතු. ඒක තමයි කිව්වේ අර නිත්‍යයි කියලා. දැන් මේ අනිත්‍ය බව තේරුම් නොගැනීම අත්තයි කියලා අනත්ත බව තේරුම් නොගැනීම සහ පටිච්ච නම් උප්පන්න බව නොතැනීමයි සංකිට්ඨේන කියන තුනේ තේරුම. සංකිට්ඨේන තේන කියන්නේ තුන. සංකතයක නියත ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද? අනිත්‍යයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි. මේ තුන තේරුම් නොගෙන තමා අපි මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධේ උපාදානය කරගෙන දුකකටපත් වෙන්නේ මෙන්න මේ ලක්ෂණ තුන නොදන්නා කම නිසා. ඒකට මේ චතුරාර්ය සත්‍යයි විග්‍රහ කළේ. දුක්ඛාරිය සත්‍ය. දැන් සංකිට්ඨේන කියන එක ත්‍රිපිටකයෝ මොකද්ද කොටින්ම?
කෙටියෙන්
කියනවා. කෙටියෙන් කියලා බුදුහාමුදුරුව එහෙමත් වචන කියනවාද? නිකන් මේ අඩාල අර්ථයක් නැහැ. බුදුහාමුදුරන්ට කරන නිග්‍රහයක් ඔය සංකිට්ඨේන කියන වචනේ කෙටියෙන් එනන සංක්ෂිප්ත වශයෙන් කියන සංස්කෘත වචනේ දාලා තියෙනවා. ඒව වැරදි වෙනවා. සංකිට්ඨේන කියන්නේ වචන තුනක් සංකතයක නියත ලක්ෂණ තුන. මොකද්ද? අනිත්‍යයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි. ඒ ලක්ෂණ තුන තියෙන නිසා තමයි අපි නිත්‍යයි සුඛයි අත්තයි කියලා පටිච්ච සමුප්පන්න බව නොදැන මේ පංචස්කන්ධේ උපාදානය කරන්නේ. සම්න්නත
මේ ප්‍රශ්නයක් කලින් කිව්වා පැහැදිලි කළා.
ඒ පැහැදිලි කළානේ මං හිතන්නේ ඒක ආයතනයක් පැහැදිලි කරන්න දෙයක් නැහැ. හිතේ ඇති වෙන ගති ලක්ෂණ තුන. අන්ත තුන.
සමහරවිට මේ ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ යුගනන්ද භාවනාව කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත වඩලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා යන පියවර හත වැඩිමද? මෙතන විපස්සනා අනුපස්සනාව පමණද? සමත
භාවනාවෙන් පසුව වැඩි යුතුය. දැන් මෙහෙමයි යුගනද්ද භාවනාව කියන්නේ සමත විපස්සනා දෙකම එකට එකවර යෙදීම. භාවනා කිරීම, භාවිතා කිරීම. මෙතෙන්දී දැන් බුද්ධත් පුහුණුවක් ලැබුවාම යුගනද්ද භාවනාව ඉබේම කෙරෙනවා. නමුත් දැන් භාවනා ක්‍රම බුදුහාමුදුරුව හතරක් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තව විවිධ සූත්‍රවල සංයුක්තනිකායේ භාවනා ක්‍රම හතරක් විග්‍රහ කළා. භාවනා කියන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් අයින් කරන්න භාවය තබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් කියන එක කරන්නේ. මේ භාවනා ක්‍රම හතර එකක් සමත පුබ්බංගම විපස්සනා. එකක් විපස්සනා පුද්දංගම සමත. තුන්වෙනි එක යුග නද්ද. හතරවෙනි එක ධම්ම උද්දච්ච විග්ගහිත මානස. එතකොට මේ යුග නද්ද භාවනාව තමයි බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් බොහෝ අයට නිර්දේශ කළේ. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ, ආනපානසති සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ ආදී කොට ඇත්තා වූ බොහෝ සූත්‍ර ධර්මවල මේ යුග නද්ද භාවනාව බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙනවා. චචක්ක සූත්‍රයේ අර යුග නද්ද භාවනාවයි අනුදැන වදාරලා තියෙන්නේ. මේක අපි සමතේ විතරක් වඩලා හරියන්නේ නැහැ. සමතේයි රමතේ වඩලා ඉවර වෙලා අවසානයේට විපස්සනා වඩන්නේ හිටියොත් සමතේම මත් වෙනවා. අසඤ්ඤතලේ දියන. එතකොට සිත සමතේට පත් කරගෙන අවසානයේදී මේ විපස්සනා අනුපස්සනා වඩන්න හිටියොත් එතෙන්දී අර අසඤ්ඤතල වලට එක්ක දිව්‍ය බ්‍රහ්ම තල වලට යනවා මිසක් නිවනට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා හැබැයි බුදුහාමුදුරුවෝ එදා ඒ කාලේ හැටියට මේ සමත පුබ්බංගම විපස්සනා දෙයක් නිර්දේශ කළා. ඇයි හේතුව? ඒ කාලේ ආගම් 64කම සමතේ පමණයි තිබුණා. විපස්සනා අනුපස්සනා තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ අය දැන් විශේෂයෙන්ම සරියුත් මුගලන් හාමුදුරුවෝ වගේ අය ඒ සාසනයට ඇතුළු බොහෝ අය සමතේ වඩන යම් ඥාන ලැබලා තියෙනවා. ඒ අයට ගැළපෙන ආකාරයට මේ සමත පුබ්බංගම විපස්සනා දේශනා කළා. යෝගම විපස්සනා පුබ්බංගම සම්පත දේශනා කළා. නමුත් අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ කාටත් මතු නිර්දේශ කළේ චර්යාව තමයි මේ යුග නද්ද දෙකම එකට එකවර කරන්න. දැන් අපිට හිතට තරහක් ආව නම් අපි වහාම තරහ අයින් කරන්න විතරක් භාවනා කිරීම හරියන්නේ නැහැ. ඒක සමතය. තරහ අයින් කළා දැන් මේක සංඛාන විචක්ක සූත්‍රයේ පැහැදිලිව පීවර තුනකින් විග්‍රහ කළා. අපේ හිතේ තරහ අයින් කරලා අපි ඒ වෙනුවට මෛත්‍රිය ගන්ඩු දෙවෙනි පිය. ඒත් හරියන්නේ නැහැ. මේ තරහ නිච්ච වෙලා තියෙනවා. අපේ හිතේ මේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන තරහ. ඒකෙන් අපි සුවයක් විඳිනවා. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මේකත් තේරුම් ගන්න. ඒ නිසා දැන් මෙතන මේ යුගනත් භාවනාවේ ඔය පියවර තුනම තියෙනවා. තරහ අයින් කරන්න ඕන, මෛත්‍රිය වඩන්න ඕන. එවලෙම මේ තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත් තියලා තියෙනවා. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කළා. ඒ තරහට නොබැඳී නිබ්බිදා වෙන්න ඕන. ඒ තරහෙන් එක්ක රාගේ අර විරාග වෙන්න. අර රෝධ කිරීම දැන් අපි තරහ වෙනන රෝධ කරනවා. ඒක නිරෝධ කරනවා. ඒ තරහ අපි උපාදාන කරනවා. ඒකෙන් පටි නිසද්ද. ඒ නිසා මේ හතරම එකටම කරන එක තමයි මරණානුසතිය, බුද්ධානුසතිය, මෙත්තානුසතිය, අසුභානුසතිය හතරම එකවර එක කාරණයකට රාගයට, ද්වේෂයට, මෝහයට තුනටම එකවර කිරීම තමයි යුගනද්ද වාග්.
ආශාස ප්‍රාශාසයේ බලක් නැහැ, මාර්ගයට වැටෙන්නේ නැහැ කියලා. එහෙමනම් විපස්සනා වේදි සමතේට පත් වෙන්නේ කොහොමද?
විපස්සනාවක් නැහැ කියන සමතියක්. දැන් తాවකාලිකව ද්වේෂය මෛත්‍රියට වැටුණු එතන සමතියක් තියෙනවා. රාගය ඒක යම් ආකාරයක අසුභානුසතියෙන් සමතේට පත් වෙනවා. හැබැයි අර අනිත්‍ය දුක්ඛ නැත්ත නිබ්බිදා විරාග නිරෝධ පටිසග්ගන ඒක තමයි අනුවසන විපස්සනා. සමතේට වැටෙන ක්‍රමය බුදුහාමුදුරන්ට පෙර තිබුණා. විපස්සනා අනුපස්සනා ක්‍රමයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරන්ට හොයාගත්තු මොකද මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් තුන උදුරා දමන්නට උපකාර වන අනුපස්සනා විපස්සනා භාවනා. බුදුහාමුදුරන්ට පෙරත් තිබුණා මේ සමත භාවනා. සමජයටපත් වෙලා බ්‍රහ්මත්වයටපත් වෙන්න පුළුවන්. ඒ ක්‍රමයේ තිබුණා. අනාර්ය භාවනා තිබුණා. ධ්‍යාන ලබන්න පුළුවන්. අභිඥා ලැබුවාය හිතා හිටිය උන්ට. අද නැතුව. සමිතවත් එතකොට සමත
භාවනා
ප්‍රයෝජනයක් තියෙනව නැත්ේ නෑ. හැබැයි දෙකම එකට කරනවා නම් ඉක්මනට කෙලෙසි වලින් කෙලෙසි මුළු දුරා ගන්න. දැන් සමත භාවනා වැඩි දියුණුවට ගියොත් අසංය වෙනවා. ඒක වරදක් වෙන්නේ එතකොට. සමතේ විතරක් වැඩුවොත් අර අසඤ්ඤතලයට ගියොත් ආයි කල්ප කාලාන්තරයකට නිවන් මඟකට එන්න පිළිවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකයි ඒකේ ධර්මකම. ඒකයි ඒකේ බොහොම මේ නරක ප්‍රතිඵල ලැබෙන. ඒක බුදුහාමුදුරුවෝ සූත්‍ර ගණනාවකදී කිව්වා. එකකදී නෙමෙයි. මේ සමතේ විතරක් වැඩක් නැහැ. සමතේ නරකයි කියනවා නෙමෙයි. කාම ලෝකවල සුගති ලෝකවල උපදින්න හොඳයි. දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට යන්න හොඳයි. දැන් වේදාගමේ ශිවාගමේ උපනිෂද් දර්ශනයේ තිබුණේ මොකද්ද? මෙතන බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා සැපුම්. රාජ්‍ය සැප, සිටු සැප, බෝල සැප විඳ විඳ ඉන්න.
සිතට
එන ක්ලේශයක් සමතයකට පත් කර ගැනීම සමතයක්. ඒක සමතයක්. දැන් තරහ අයින් කරලා මෛත්‍රිය ඇති කර ගැනීම සමතයක්. හැබැයි අර මුල ඉදිරියද? නෑ. මුල ඉදරන්න නම් මේ 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 ක්ලේශ මේ තරහ නිත්‍යයි දුකයි අත්තයි වෙලා තියෙනවා. මේක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නිබ්බිදා විරාග නිරෝධ නිරෝධ කරන්න. ස්වාමීන් වහන්සේ
ප්‍රශ්නයක් තියෙනවා. පටිච්ච සමුප්පාද චක්‍රයේ සලායතන පත්‍ය ස්පර්ශ වේදනා සංඥා වශයෙන් කර්ම භව ඇතිවීමත් පංච උපාදාන ස්කන්ධයේ තින්නම් සංගති ස්පර්ශ නිසා ඇතිවන වේදනා සංඥා විඥාන ආදී ඇතිවීම මේ සම්බන්ධය වටහා දෙන්න.
ප්‍රශ්න නම් පැහැදිලි නෑ, පැහැදිලි මදි. නමුත් මේක ආය කියනකොට ප්‍රශ්න
දෙකක්. ආයතන පත්‍ය ස්පර්ශ වේදනා පත්‍ය වශයෙන් කර්ම භව ඇතිවීමත් පංච උපාදාන ස්කන්ධේ තින්න සංගති ස්පර්ශ නිසා ඇතිවන වේදනා සංඥා.
දැන් අතන තියෙන්නේ දැන් සලායතන පත්‍ය සම්පස්ස. සම්පස්ස කියන්නේ බැරි නිසා සං අයින් කළා කියන්නේ. නමුත් පස්ස කියන්නේ මේක සම්පස්ස. ඒකනේ කියන්නේ තින්න සංගති පස්සෝ. සම්පස්සජ වේදනා දෙතනම තියෙන සම්පස්ස අවිද්‍යාවෙන්. හැබැයි කුසල මූලයෙන් නම් සම්පස්ස නැහැ. ඒක කුසල මූල.
ගරු ස්වාමීන් වහන්සේ ධාතු විභංගය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන යන ධාතු හය විභංග කර දැනගන්නා ආකාරයත් කේසා ලෝමා නකා සංහා ආදී රූප කොටස් බෙදා බැල දැන බලා දැනගන්නා ආකාරයත් පැහැදිලි කර දෙන්නේ මේ ඉල්ලා
සිටිනවා. ආපෝ තේජෝ ආයෝ පඨවි අවකාශ විඥාන කියන හයත්
ධාතු හය විභංග කර දැනගන්නා ආකාරය.
විභංග කරලා දැන් මේක දැන් අපි ගමුකෝ මේ කෝපයක් හරි වීදුරක් හරි. දැන් මේක මේ කෝපේ තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන. දැන් මම මේක අල්ලගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේක හදලා තියෙනවා යමක් දරන්න. ඒ ඔය හැම මේ හැම වස්තුවකම සංකතයකම තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න ඕනකම තියෙන්නේ අපේ මේ ශරීර කූඩුව පිළිබඳව ආපෝ තේජෝ වායෝ පඨවි ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා එක්කහු වෙලා අවකාශයේ සංකතයක් හැටියට විඥාණයෙන් සකස් කරලා විඥාණයෙන් ක්‍රියාත්මක වෙනවා. අපිට අපි ජීවත් වෙනවා පණ තියෙනවා මේ ඇවිදිනවා හිතනවා කරනවා කියනවා කනවා බොනවා ඔක්කොම වෙන්නේ මොකටද? මේ හැය තියෙන නිසා. ඒක තමයි කිව්වේ ධාතු මානසිකාරය කියන එක. මේක ඇත්ත වශයෙන්ම අපිට දැන් අපි මේ සියන හැම සංකතයක්ම අපි ගමුකෝ ගඩොල් කැටය. ගඩොල් කැටේ මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි. ඊට පස්සේ අවකාශයන් නිසා ගඩොල් ගඩොයක් හැදුවා. ස්ථානක් තියෙන නිසා විඥාන ශක්තියෙන් ක්‍රියා කරපු පුද්ගලයෙක්. ඒ නිසා ඔය හැම ඕන වෙනවා මේ හැම සංකතයක්ම. දැන් ගේ කියන්නේ කොහොමද? ඒ වගේම අපේ මේ ශරීර කූඩුව අපි බලන්න ඕනේ මේ හැමයි තියෙන්නේ නැතුව වෙන මොකක්වත් මේකේ ඊට අමතරව දෙයක් ඇත්තේ නැහැ. මේක තමයි ධාතු මනසිකාරය. දැන් මේ ධාතු මනසිකාරයෙන් අපි මේ හදාගෙන තියෙන මේ සංකතය එවනනම් මේ බඹයක් වමන වූ ශරීර කූඩුව ඇයි වයසට යන්නේ? ඇයි ගෙවෙන්නේ? ඇයි කිලුටු වෙන්නේ? ඇයි දුක් විඳින්නේ? ඇයි ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම ශෝක ධම්ම වෙන්නේ? ඇයි හේතුව? විඥානේ රාග ද්වේෂේ මෝහේ ක්‍රියාකරන නිසා. නැත්නම් මේක අර දැන් රාගයයි ද්වේෂයයි తాවකාලිකව ඉවත් කරපු අර ඉෂිවරු ඇයි අර අවුරුදු 2000ක් ජීවත් වෙන්නේ? අර වෙනස් වීම හැබැයි නැත් කවදා හරි සම්බේ ධම්ම අනත්තාට. හැබැයි අර වෙනස් වීම తాවකාලිකව යටපත් කරලා තියෙනවා. එනිසා දැන් අර 84,000ක් වයසේ තියෙන බ්‍රාහ්මිය වෙන්නේ මොකද? තාවකාලිකව මේ රාගයේ ද්වේෂය යටපත් කරලා අර අභිඥා ලැබුණ නිසා.
ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටසක් තියෙනවා සංඝංශ. කේසා ලෝමා නකා දන්තා ආදී රූප කොටස් බෙදා බලා දැනගන්නා ආකාරයත් පැහැදිලි කර දෙන්නේ.
ඔව් ඒක මේ ඒක ඔය ධාතු මනසිකාරයට පෙර පටික්කුල මනසිකාරය. මේක අපි දැන් කේස් ලොම් නියපොතු මාස් නහර අට කියලා මේ කොටස් චිත් දෙකක් තමයි මේ මේක තියෙන්නේ. මේ අපි එකව කරගෙන තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා වලින් හදාගෙන තියෙන සංකතේ ඔය කොටස් චිත් දෙකකට බෙදන්න විභංග කරන්න බෙදලා බලන්න පුළුවන්. හැබැයි මේවා මේ කොටස් 32 අපි වෙන් කරලා ගත්තොත් දැන් මේකට උපමාවකුත් කියලා තියෙනවා. අර අරකෙක්ව මරලා හැම ගහලා දැන් මාස් ගොඩ ලොම් ගොඩ නාම් ගොඩ ඔය ඔක්කොම ගොඩවල් දාලා මෙතකොට අරකෙක් නෑ. එතකොට තියෙන ගොඩවල් 32. ඒ වගේ අපිටත් මේ පටික්කුල මනසිකාරය අර ඝන සංඥාව ද්ව සංඥාව අපේ හිතෙන් ඉවත් කරන්න පහසුම ක්‍රමයක් ඔන්නේ පටික්කුල මනසිකාරය. එහෙම නැත්නම් ඔය කියන මේ අර කේදා ලෝමානකාදන්ත කියන මේ තතමංජකේ විග්‍රහ මේ මෙනෙහි කිරීම. හැබැයි මේක අවශ්‍ය වෙන්නේ මේ ඝන සංඥාව ද්ව සංඥාව එහෙම නැත්නම් සත්ව බුද්ධල සංඥාව නිත්‍ය සංඥාව සුඛ සංඥාව අත්සංඥාව අත්තරින්නට උපකාරයක් වෙන ආකාරයට පමණයි. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් නොගෙන කළොත් මේ අසුභ භාවනාවක් කියලා ඕකෙන් අසුභය පිළිකුල් කළා මේක කරන්න ගියොත් එහෙම ඔතන නිවනක් හම්බ වෙන්නේ නැහැ, නිවනක් ලැබෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්ස, භාවනා කිරීමේදී ගුරුවරයෙකු සිටිය යුතුමද? තමා ලබාගත් දහම් දැනුම ඔස්සේ තනිව අවස්ථානුකූලව භාවනා කිරීම සුදුසුද?
අත්වශයෙන්ම ගුරුවරයෙක් ඉන්නවා නම් හොඳයි, වටිනවා. හැබැයි අනුමාන ඥානයෙන් මඟ පෙන්වන දෙන අතරමං කරන කර්මස්ථාන කරන දෙන්නේ කෙනෙක් නෙමෙයි. කම්ම උට්ටාන ආචාර්ය කෙනෙක් වෙනවා. මොකද්ද කම්ම උට්ටාන කියන්නේ? හේතුඵල ධර්මයෙන් උපදින රාගය ද්වේෂය මෝහයෙන් ඉතින් උතුරා දමන්නට කරුණු පහදා දෙන කල්යාණ මිත්‍රයෙක් විය යුතුයි. කම්ම උට්ටාන ආචාර්ය. කම්ම කිව්වේ රාග ද්වේෂ මෝහ. උට්ටාන කියන්නේ හිතෙන් උතුරා දමන්නට උපකාර වෙන මාර්ගයේ මාර්ගචර්යාව කියා දෙන්නට පුළුවන් කෙනෙක් කම්මට්ටාන ආචාර්ය. එනිසා දැන් ඔය කර්මස්ථාන ආචාර්ය කියන අය රාගය ද්වේෂය මෝහය තාවකාලිකව යටපත් කරන්න කියා දෙනවා වෙන්න පුළුවන්. උතුරා දමන්න උට්ටාන කියන්නේ උතුරා දමන්න. උට්ටාන දැන් අර වසිතා පහක් තියෙනවා. උට්ටාන වසිතාව තේරුම් ගන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අධිඥාන වසිතාව උට්ටාන වසිතාව දෙකම තිබිලා අන්න ඊට පස්සේ තමයි පත්‍යවේකන වසිතාව එන්නේ.
දැන් ස්වාමීන් වහන්සේ කියනවා තියෙනවා තමා ලබාගත් දහම් දැනුම ඔස්සේ තනිව අවස්ථානුකූලව භාවනා කිරීම සුදුසුද කියනකොට ඒ දහම් දැනුම ලබා ගැනීමට ගුරුවරයෙක් ඉඳලා තියෙනවනේ.
ඔය ධර්මයේ ගුරුවරයා කොට ගත්තාම එතකොට අඩුගානේ ගුරුවරයෙක් දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ ගුරුවරයා කොට ගත්තා. ධර්මයේ කියන්නේ හේතුඵල ධර්ම. පටිච්ච සම්පදාය. පටිච්ච වෙනවනම් වැරදි. සංඋප්පාද වෙනවනම් වැරදි. පටිච්ච නොවනවනම් සංදි විසංදි වෙනවනම් සංකාර විසංකාර වෙනවනම් සමුදය නිරෝධ කරනවනම් හරියට. එනිසා දැන් ධර්මය අහුවට පස්සේ ගුරුවරයෙක් අවශ්‍ය නොවන කර්මස්ථානයක් ගත්තා. ඊට පස්සේ ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. එතකොට කර්මීය ධර්ම අකර්මීය ධර්ම දෙකම හරියට තේරුම් ගත්ත පුද්ගලයා.
අරිය චතුර්ථ ධානයේදී අනාගාමී වෙනවද අරහත් වෙනවද?
සෝතාපන්න සකදාගාමී අනාගාමී අරියත් හතරෙන් එකකට යන්න පුළුවන්. දෙක ඔය හතරෙදිම ආර්ය චතුර්ථ ධානය ලබන්න පුළුවන්.
පටිච්ච සමුප්පාදයේදී ජාතිපත්‍ය ජරා මරණ වේ ජරා මරණ සංසිදී දුක ඇතිවන ආකාරය පහදා දෙන්න.
ඒකට නිරෝධ කරන්න. අවිද්‍යා නිරෝධෝ භව නිරෝධ සංකාර නිරෝධ භව නිරෝධ. නිරෝධ කරනවා කියන්නේ දැන් නිරෝධ කියන එක වචනේ පාවිච්චි කළාට ඊට ඉස්සෙල්ල කරන්න ඕන දේ තියෙනවා. මොකද්ද? අනිච්චානුපස්සී, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී, නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, ඔන්න නිරෝධානුපස්සී. මේ ඒ කියන්නේ නිරෝධ කරන්න ඕන කියන්නේ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරලා නිබ්බිදා විරාග නිරෝධ. එතෙන්දී අයින් කරන්න ඕන ඒවා වෙනම තියෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ ධර්මය බොහොම කැටිකල්ලා කිව්වට මේ කරන්න ඕන මාර්ගචරියාව ටිකක් ඊට වඩා අවබෝධ කරගන්න අවශ්‍යයි. දැන් අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි නොකර නිරෝධ කරන්න බෑ, නිබ්බිදා කරන්න බෑ, විරාගා කරන්න බෑ.
ස්වාමීනාස, ලෝභ දේස මෝහ ඇතිවීම දුකට හේතු වේද?
අනිවාර්යයෙන්ම ලෝභ දේස මෝහ පමණයි දුක. හැබැයි පෘථග්ජන පුද්ගලයෙකුට ලෝභයෙන් කටයුතු කරන එක, ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන එක සපක්. ඒ සපේ මොකද්ද? ඒක කාමාවචර සපක්, ඒක ආමිෂ සහිත වූ සපක්, ඒක පැවැත්ම පවත්වාගෙන යන සපක්. එතකොට මේ සපක් කොටස් කීපයක් තියෙනවා. එකක් ආමිෂ සැප, අනික නිරාමිෂ සැප. ඒ දෙවතාවේ දන්නේ නැතිකොට ඔයා කියන්නේ තේරුම් ගන්න බැහැ. දැන් යම්කිසි උපාදානයක් කරගන්න එක තනතුරක් හෝ දෙයක් හෝ ධනක් හෝ මොකක් හරි උපාදානය කරගන්න එක ලෝභයෙන් කරන්නේ, තණ්හාවෙන් කරන්නේ, ආසාවෙන් කැමැත්තෙන් කරන්නේ. එතකොට ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඊට පස්සේ ඒක නිවනට නෙමෙයි දුකට හේතු.
ගෙන දෙවෙනි කොටස දිහාලා තියෙනවා. ලෝභ දේශ මොහ කැමැතිසේ නැතිවීම නිසා දුකටපත්
වෙනවා. දැන් මෙහෙමයි. එහෙමත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දුක්ඛේ, දැන් මේක දුක්ඛාපටිපදා සුඛාපටිපදා කියලා දෙකක්. ධඤ්ඤාපටිපදා කිප්පාපටිපදා කියලා දෙකක්. දැන් සමහර මිනිහෙක් දුක් විඳලම දුතාංග රැකලම දුකෙන්ම මේ රාගය ද්වේෂය මෝහය අයින් කරලා සැපට දෙන්න පුළුවන්. ඒ වගේම දුකෙන්ම මේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා බ්‍රහ්මත්වයටපත් වෙලා මේ නිවන වහගෙන දුකටපත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ පටිපදා හතරක් තියෙනවා. එකක් සුඛාපටිපදා, එකක් දුක්ඛාපටිපදා. ඒ සුඛා පටිපදා දෙකක් තියෙනවා, ධඤ්ඤා පටිපදා කිප්පා පටිපදා කියලා. මේක තියෙනවා මේ ත්‍රිපිටකේ විග්‍රහ කළා. මම ඉතින් මේක විග්‍රහ කරන්න නම් බොහොම ලොකු විග්‍රහයක් කරන්න ඕන. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන හැම කෙනෙකුටම නිවන් සුවය ලබා ගන්නට, එහෙම නැත්නම් මේ නිබ්බිදා කියන தත්වයටපත් වෙන්නට දුක්ඛා පටිපදා වෙන්න පුළුවන්, සුඛා පටිපදා වෙන්න පුළුවන්, ධඤ්ඤා පටිපදා වෙන්න පුළුවන්, කිප්පා පටිපදා වෙන්න පුළුවන්. ඒ වගේම නිවන වැහෙන්නත් ඔය උපටිපදා හතරම හේතු. දැන් අපි නිවන ලබනවා කියලා, ලබන්න කියලා බලාපොරොත්තුවක් ඇතුව අනාර්ය ඥාන වඩලා අසඤ්ඤතයටපත් වෙලා බ්‍රහ්මත්වයටපත් වුණා. එතන නිවන වැහෙනවා. හැබැයි සුඛාපටිපදා.
ඒකම ඊළඟ කොටසේ දිනා දුක්ඛ දුක්ඛ සංවර දුක්ඛ විපරිණාම දුක්ඛ පාදා දෙක.
ඒක ඉතින් මේ දුකේ තව නොයෙකුත් විභංග කරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. කායික දුක, මානසික දුක, දුක්ඛ දුක්ඛ, මේ තව උඟාක් ආකාරයට සල්ලේක සූත්‍රයේ විවිධ ආකාරයට මේ දුක විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තව උඟාක් සූත්‍ර ධර්මවල මේ දුක විග්‍රහ කරලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ, ලෞකික දුකත් ලෝකෝත්තර දුකත් අතර වෙනස කුමක්ද?
ලෝකෝත්තර දුකක් නැහැ කවුද කියන්නේ? ලෝකයෙන් එතර වුණාම දුකක් නැහැනේ. දැන් මේක මේ හැම එකටම යොදන්න හරියන්නේ නැහැ. ඈ ලෝකෝත්තර දුකක් නැහැ. ලෝකෝත්තර සපත්.
ඒකේ දෙවෙනි කොටස, ණය අඩුයි යන්නේ අනාගාමී වන විටද අරහත් වන විටද?
නෑ නෑ නෑ, ඉස්සෙල්ලම ණය අඩු වෙලා යනවා.
බය
බය බය බය බයත් එහෙමයි, ණයත් එහෙමයි, දෙකම එකයි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග හතරෙදිම බයත් නැති වෙලා යනවා, ණයත් ගෙවිලා යනවා, ණයත් නැති වෙලා යනවා. අලුතෙන් ණය වෙන්නේත් නැහැ, අලුතෙන් බය වෙන්නේ නැහැ. එනිසා මාර්ගයේ යනකොටයි මේ දැන් අපි හිතමු, දැන් අපි ගඟකින් එගොඩ වෙන්න තියෙනවා. ගඟෙන් එගොඩ වෙන්න බය තිබිලා හරියන්නේ නැහැ. බය නැති වෙන්න ඕනේ. එතකොට අභය කියන தත්වයටපත් වෙනවා. බය අත්තරින්න ඕනේ හිතේ. බය අත්තරියාම අපිට පුළුවන් ගන්නේ එකද ලෑන් ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්.
හරිය අෂ්ඨ සමාපatti ලබා අරහත්න ආකාරයේ පහදා දෙන්න.
ඈ
හරිය අෂ්ඨ සමාපatti ලබා අරහත්න ආකාරයේ පහදා දෙන්න.
ඒක ඉතින් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපඳව සත්පොඤ්ඤාග වඩලා 33 බෝධිපාක්ෂික ධර්ම විග්‍රහ කරන්න ඕනේ එහෙමනම්. ඔය කියන එකට 33 බෝධිපාක්ෂික ධර්ම භව උදුරා දමන්නට උපකාර වන අංග 37ක් තියෙනවා. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර වන අංග මොනවාද? අර බෝධිපාක්ෂික 33 බෝධිපාක්ෂික ධර්ම. ඒව සම්පූර්ණ කරගන්න තමයි මේ ඔක්කොම බණ අහන්නේ. අර මාර්ග ප්‍රතිපදාවේ දෙන්නේ අපේ සීල සංවර සීලේ සමර්ථ විපස්සනා භාවනා ප්‍රඥා මේ ඔක්කොම කරන්නේ මොකටද? මෙන්න මේ 33 බෝධිපාක්ෂික ධර්ම තමන්ගේ හිතෙන් උදුරලා අයින් කරලා අස් කරලා මිදාර.
ගව්ව යන වචනේ මාගදී අර්ථය පැහැදිලි කර දෙන්න.
ගව්ව කියන වචනේ තියෙනවා ඇත්ත වශයෙන්ම දැන් යම් ආකාරයක යම් ඒ කාලේ දුර මේ අද වගේ හැටම් හෝ කිලෝමීටර් හෝ මොකක් තිබුණ නැහැ. ඒ කාලේ මිනිස්සු යම් යම් දේ මේ කියන්න තමයි ඔය ගව්ව කියන එක වගේම යොදුන කියන එක ගත්තේ. දැන් යොදුන කියන්නේ යෝධයෙක් දුන්නකින් විඳන්න පුළුවන් උපරිම දුර. ඒ කාලේ දැන් අර කඩේින් විතර පොතේ තියෙනවා මනින ක්‍රම 14. දැන් කුකුලෙක්ගේ හඬක්, බෙර හඬක්, කූ හඬක් මේ වගේ යොදුන ගව්ව මේ ආදී වශයෙන් ඒ කාලේ බොහොම මේ අද කල්පනා කරනවා නම් බොහොම ප්‍රිමිටිව් මේ දේවල් අනුව තමයි මැන්නේ. මොකද හේතුව ඒ කාලේ අඩි අඟල් යාර කිලෝමීටර් මීටර් දෙසිමීටර් මොකක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් අතින් තමයි වියතින් රියනෙන් මේ මැන්නේ හැම එකක්. එක හූ හඬ, එක බෙර හඬ. ඒ වගේ දවසකට යන්න පුළුවන් දුර තමයි ගව්ව කියන සඳහන් කළා තියෙන්නේ. දවසකට නිරෝගී පුද්ගලයෙකුට ගමන් කරන්න පුළුවන් දුර ගව්ව.
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ විසින් දේශනා කරනු ලබන මෙම නිවැරදි ධර්ම මාර්ගය අනුගමනය කරන නමුත් ගිහි ජීවිතයේ ගත කරන අප බොහොමයක් දෙනාට ප්‍රිය වේදනාවට ඇලීමෙන් හා අප්‍රිය වේදනාවට ගැටීමෙන් වැළකී කටයුතු කළ හැකි වුවත් අදුක්කම අසුක වේදනාවෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී කටයුතු කිරීම ඉතා අපහසු බව ප්‍රායෝගිකව අත්දැකීම. මෙම තත්ත්වය මගහරවාගෙන මගඵල සාක්ෂාත් කර ගැනීම පිණිස කටයුතු කළ යුතු පහසු වැඩපිළිවෙලක් පැහැදිලි කර දෙනෙමින්
ඕක තමයි බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය කියන චතුරාර්යකා වැඩි. වෙන එක්ක සතර අතිපට්ඨානේ සත්‍ය බෝධිපාක්ෂ සම්පූර්ණ කර ගැනීම ඔය සියලුම දේවල් වලින් විදීන් ගාසෙන්න පුළුවන්. හේතු අයින් කරන්න. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධ. හේතු කරන්නේ තමන්. ඒ හේතු ප්‍රියයි කියලා අප්‍රියයි කියලා අදුක්කම අදුකයි කියලා මනින්නේ තමන්. වෙන කවුරුවත් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ සංකාර උපේක්ඛා ඥාණයෙන් ප්‍රිය දේට නොයදී අප්‍රිය දේට නොගැටි ප්‍රියා අප්‍රිය අතර සංසන්දනේ නොකර මුලාන් නොමැන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සංකාර උපේක්ඛා ඥාණයෙන් මනන උපේක්ඛා සිටින් කටයුතු කරන්නේ. එහෙම නම් තවත් හොඳම වචනයක් කියනවා නම් ලද හැම දෙයකින්ම සතුටු වෙන්න පුළුවන් නම් යම් කිසි පුද්ගලයෙකුට මේ සියල්ල සිද්ධ වුණේ හොඳටයි කියලා හිතන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සංකාර උපේක්ඛා ඥාණයෙන් කටයුතු කරනවා. කිසි දෙයක්ම වියෝවටපත් වෙන්නේ නැහැ, සතුටටපත් වෙන්නේ නැහැ, උද්දාමයටපත් වෙන්නේ නැහැ. අර අල්පේච්ඡතාවය කියන්නේ.
ගරුතර ස්වාමීන් වහන්සේ, දැනට සම්මතයේ භාවිතා කරන මජ්ක්‍ධිම නිකාය, මජ්ක්‍ධිමා නිකාය වරහන්සේ දාලා තියෙන මදෙන් මිදී නිදහස් වීම සම්බන්ධයෙන් දේශනා කර ඇති සූත්‍ර ධර්ම අඩංගු. වශයෙන් නිවැරදි විය යුතුද?
ඔව්, දැන් මජ්ක්‍ධිම මේ නිකාය අරගෙන පොතක් අරගෙන බලන්න සංඥා ඔය සංඥාපනේ තේරම කෙලින්ම තියෙන්නේ මජ්ක්‍ධිමා ගම ධර්ම. මොකද තියෙන්නේ මජ්ක්‍ධිමා ගම ධර්ම. එහෙමයි තියෙන්නේ. මධ්‍යමාගම කියන්නේ මත්වීමෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වන්නට විග්‍රහ කරපු දේශනාව සඳහන් ධර්ම මධ්‍යමාගම සූත්‍ර ධර්ම තියෙනවා. අද ඒවා අර විසුද්ධි මාර්ගයේදී බුද්ධෝදාන් ගිරෝ මේක මේ දිග අනුව බුද්ධ ධර්මයට කරපු නිග්‍රහයක්. සූත්‍ර ධර්මයේ දිග නම් දීඝනිකායට දැම්ම, කෙටි නම් මද මේ ටිකක් දිග නම් මජ්ඣිම නිකායට දැම්ම, කෙටි නම් ඔය අංගුත්තර නිකායවල ආදී වශයෙන් වෙන වෙනම විදිහට වර්ග කළා. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුව මේ සූත්‍ර ධර්ම දේශනා කරලා තියෙන්නේ මජ්ඣිම ගම. ඒ කියන්නේ අනුගමනය කළ යුතුයි මොහොතේ මතේ මිදී විචාරය.
ස්වාමීන් වහන්සේ, පින් අනුමෝදන් කිරීම, පින් පිහිටුවීම, පින් පැතිරවීම යන කරුණු තුන වෙන් වෙන්න පැහැදිලි කර දෙන්න මෙන් කරුණාවෙන් ඉල්ලනවා.
දැන් පින්කමක් කරගන්න ඕන, පින් අනුමෝදන් කරන්න, පින් පිහිටවන්න, පින් පතුරවන්න. පින්කමක් කරගන්නවා කියන්නේ තමන්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය තුරන් කරලා දුරු කරලා తాවකාලිකව විනාඩි දෙක තුනකට හෝ හිතේ තුන් තිත පහදා ගන්න. ඒ පහදාගෙන තමන්ගෙන් අනුන්ට යහපත් චේතනාවක් ඇතුව පිරිසිදු සිතින් උන්න මේ උදකම් වට්ටම් ඒව මේව ඉතෝදින්නම් වේතානං උපකප්පති කියපු වචන කියේ. උදේනම් වතුර අකරනකොට නියත වශයෙන්ම පහලට වැක්කෙනාසේ අපි කැප කර අර පින් පිහිටුවා පින් පවරනකොට ඒ පින් බලාපොරොත්තු වන අයගේ හිත පිරෙන්නට අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන, වතුරවා පිහිටවන්න ඕන. ඒ අයට නම් කියලා හෝ නොකිය හෝ සමසේ පොදුවේ පින් ගන්නට ආපු හැම කෙනෙකුටම පින් දෙන්න ඕන. එතකොට ඔය කියන පින්කම් තුනම සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ ගාථාවක් කිව්වට හරි වතුර ටිකක් වක්වලාට හරි වෙනත් මොන මොන හරි ගාථා ටිකක් කිව්වට හරි තුන් සිත පහදාගෙන නැත්නම් පින් දෙන අය පින්කම කරපු අය ඒ පින්කමෙන් තමන්ට කරගත යුතු ණය ගෙවන්නේ නැත්නම් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඒක තමන්ටම ආපහු ප්‍රතිලාභයක් හැටියට තමන්ගෙම අර පින් වාක්‍ය කියලා තමන්ටම පවර ගන්නවා නම්, අයිති කර ගන්නවා නම්, උපාදානය කර ගන්නවා නම් තමන්ගේ සංසාරෙ දික් වෙනවා. දැන් ඔය පින් වාක්‍යයක් කියනවනේ, අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, මේ පින්වතුන්කම මේ පින්වකම නිසා මේ පින්වතුන්ට අර නන්දා, විසාකා, මල්ලිකා, සුමනා, සුනන්දාවෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, තව අර මේ සම්පත් වල ඊට පස්සේ දෙව් මිනිස් අප කෙලවර මතු බුදුන් උතුම් දකින්නට, නිවන් දකින්නට හේතු වේවා කිව්වොත් එහෙම පින්කමක් නෙමෙයි වෙන්නේ. සංසාරේ දුක දික් වෙන අකුසල කර්මය. සංසාරේ දික් වෙන හැම දෙයක්ම අකුසලයක්. සංසාරේ කෙටි වෙන තමන්ගේ හිතේ තියෙන කුණු කෙලස් කිලුදේ අත්තරින තමන්ගේ සංසාරේ සම්බන්ධතා ණයකරුදුලි වලින් මිදෙන සියලුම දේ කුසල. සංසාරයට බැඳෙන හැම දෙයක්ම අකුසලයි. මේ දෙක තේරුම් ගන්න. ස්වාමීන්
වහන්සේ පින්වීමේදී, පින් පැවැරීමේදී ශබ්ද නතර කිරීම අවශ්‍යද?
අවශ්‍ය ධාතාවක් තියෙනවා. අර මේ ඉදම්මේ ඥාති ධාතාවක්. මොකද යම් නම් අය පින් ගන්න ඇවිල්ලා ඒ අයට ඇහෙන්න කියන එක ඒක වැදගත්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පසේ බුදුවරුන් බුද්ධත්වයේ ලබන්නේ අබුද්ධෝත්පාදි කාලවල බව අසායත. උන්වහන්සේලාට කන සම්පත්තිය පරාංගිතල තියෙනවා. බුද්ධෝත්පාදි කාලයක වුවත්, බුද්ධෝත්පත්ති කාලයක වුවත් ලැබෙන්නේ උබ්බේතගත පුණ්‍යතා ශක්තිය නිසාදයි කරුණාවෙන්.
උබ්බේතගත පුණ්‍යතා ශක්තිය නිසාමයි. උබ්බේතගත පුණ්‍යතා ශක්තිය කියන්නේ මොකක්ද? පෙරකල පින්කමක් කියනවා. නැතුව බුද්ධත්වයටපත් වෙන්න බෑ. ඒක අනිවාර්ය අංග හතරෙන් එකක්. පතිරූප දේශ වාගෝච පුබ්බේසගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය රජ්ජාන දර්ශන. මේ හතර අනිවාර්යයි. පසේ බුදු කෙනෙකුට සහ ලෞතුරා බුදු කෙනෙකුට මේ පුබ්බේසගත පුඤ්ඤතා ශක්තිය, පතිරූප දේශ වාස ශක්තිය, අත්ථ සම්මා පණිතීච ශක්තිය අනිවාර්යෙන් තියෙනවා. මේකේ
තියෙන අබුද්ධෝත්පත්ති කාලයක වුවත් කියලා. ඒක
අබුද්ධෝත්පාද කාලය කියන එකේ තේරුම තව කෙනෙකුගෙන් කරුණු අහලා ධර්මයේ මාර්ගය අහලා දැනගෙන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව විදුරා දමන්නට බැරි කාලේ අබුද්ධෝත්පාද. එහෙම නැත්නම් නැවත නැවතත් බද්ධ වෙන කල්පය බද්ධ කල්පය අබුද්ධෝත්පාද කාලය. බුද්ධ කාලය කියන්නේ බව විදුරා දමන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් විදුරා දමන්නට ඒ ධර්මය අහලා දැනගෙන ඒ ධර්ම මාර්ගයේ ධම්මචර්යාව හැසිරෙන්නට කාගෙන් හරි මාර්ගය අහලා දැනගෙන අනුගමනය කරන්නට පුළුවන් කාලේ බුද්ධ කල්පය. එහෙම ධර්මයක් කියන්න බැරි කාලේ අබුද්ධ කල්පය.
අනුපස්සති අනුස්සති යන වචන දෙකෙන්ම අදහස් වන්නේ අලුතෙන් කෙලෙස් එකතුෙන් එකතු වීම ප්‍රහාණය කිරීම දෙයක් පැහැදිලි කර දෙන්නෙමි.
ඔය අනුපස්සනා අනුපස්සති දෙකේම කරන්නේ අනු කියන්නේ අලුතෙන් නව නිර්මාණයක් හැදීර තම විදේ රාග බව ද්වේෂ බව මෝහ බව පිළිනවන නම් ඒවා අනු සේති. රාග අනුසයන් අනුසේති, පටිඝානුසයන් අනුසේති, අවිජ්ජා අනුසයන් අනුසේති. අලුතෙන් ඉපදෙන එක අනු ඒ අලුතෙන් ඉපදුන අලුතෙන් ඉපදුන කොටස් ප්‍රහාණය කිරීම පහ කිරීම අනුපස්සනා හතර කායේ කාය අනුපස්සනා වේදනා වේදනා අනුපස්සනා චිත්තේ චිත්ත අනුපස්සනා ධම්මේ ධම්ම අනුපස්සනා මේ හතරම අනුපස්සනා.
සබ්බේ මේ පියේහි මනාපේති නානා භාවෝ විනා භාවෝ යන පදේහි විනා භාවෝ යන වචනෙන් අදහස් වන්නේ විනාශ වෙන තත්ත්වයන්ට පත්වීමද
විනාශ භාවය.
එසේ නැත්නම් විනාශ වෙන තත්ත්වය
විනාශ භාවය. විනාශ වීම තමයි සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ කියන්නේ විනාශ වෙන විපරිණාමයට පත් වෙන අභාවයට යන පත් වෙන නානා විනා භාවෝ කියන්නේ විනාශ කරත්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස බුදුදහමේ සඳහන් නිමිත්ත හා අරමුණ යනුවෙන් අදහස් වන්නේ එකක්මද? නොයසේනම් එම දෙකෙහි වෙනස පහදා දෙනමින්
සම්මා දෙකක්. නිමිත්ත කියන එක තමන්ගේ හිතේ සුභ නිමිත්තක් වෙන්න පුළුවන්, අසුභ නිමිත්තක් වෙන්න පුළුවන්, රාග නිමිත්තක්, ද්වේෂ නිමිත්තක්, මෝහ නිමිත්තක් වෙන්න පුළුවන්. නමුත් දැන් අර පටිච්චසමුප්පාද විග්‍රහයේ චතක මේ පටිච්චසමුප්පාද මග්ගායේ මේ නිමිත්ත තියෙනවා, අනිමිත්තක් තියෙනවා. නිමිත්ත අනිමිත්ත. දැන් එතකොට අරමුණ කියන එක ඊට වඩා වෙනස්. නිමිත්තක් නැතුව අරමුණක් ඉන්නේ. අපි දැන් අරමුණ නිමිත්තෙන් පස්සේ තමයි අරමුණ එන්නේ. එතකොට අරමුණ තියෙනවනේ උපාදානිය. නිමිත්තක් නැතුව අරමුණක් ඉන්නේ, අරමුණ නැතුව උපාදානිය. ස්වාමීන් වහන්සේ
දෙවි මිනිසුන්ගේ යහපත උදෙසා තමා රහතන් වහන්සේ කියලා වරහන් ඇතුළේ දාලා තියෙන අරහතුන් වහන්සේ නොවේ. කෙනෙක් බව ඉර්ධි ප්‍රාතිහාරේ පෑමෙන් ප්‍රකාශ කළ හැකිද? ඒ කියන්නේ දෙවි මිනිසුන්ගේ යහපත උදෙසා තමා රහතන් වහන්සේ කෙනෙක් බව ඉර්ධි ප්‍රාතිහාරේ පෑමෙන් ප්‍රකාශ කළ හැකිද?
අරහතුන් වහන්සේ කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ. දෙවි මිනිසුන්ගේ යහපත තකා කරන්න ඕන දේ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඉර්ධි ප්‍රාතිහාරේ පෑම බුදුහාමුදුරුව තහනම් කළා කලින් ඉර්ධි ප්‍රාතිහාරේ පාල මැජික් වෙන්නලා කාවත් මිනිසුන් මේ ධර්ම මාර්ගයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක ඕන වෙන්නේ ඇත්ත ඇටි ඇටියට පෙන්වලා දීලා යථාවාදී තථාකාරී දහම මාර්ග ප්‍රතිපදාව. ඉදි ප්‍රාතිහාර්ය කාල මාර්ග ප්‍රතිපදාවක් ගන්න කොහෙවත් බෑ. නමුත් අද මිනිසු ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ අරහතුන් වහන්සේගේ වල්ගේ ලීලා නිවන් දැක. ඒක හරියන්නේ. තමන් කරගත්ත යුතු කරන ඕනේ අනිත් කෙනෙක් ගන්න බෑ.
මයිතනේ ප්‍රශ්නයන්ට ඇත්ත මේ ළඟදී ප්‍රකාශ කරලා තුනා පහත් භාවයේ පෙන්වන්න තමන් ළඟදීම ප්‍රාත්‍යහාරය පානවා කියලා එක්තරා ස්වාමීන් වහන්සේ.
ඕනි එහෙම නම් ඉතින් රාහත් භාවයට පත් වෙන්නේ නැති නම් අරහත් භාවයට නම් පත් වෙලා ඉන්නේ කියලා මට කියන්නේ. ඕ දැන් බුදුහාමුදුරුවෝ අනුගමනව දාලා ප්‍රාත්‍යහාරය වලින් එකම එක මොකද්ද? අනුශාසනා ප්‍රාත්‍යහාරය. ආදේශනා ප්‍රාත්‍යහාරය සහ ඉද්ධි ප්‍රාත්‍යහාරය තහනම්. ඒවා යමක යමා මහ පලාහර කියලා වචනයන්නේ තියෙන්නේ යමක මහා ප්‍රාතිහාරය. යමක කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙයක් එකවර කරන්නට පුළුවන් ශක්තියක් තියෙනවා බුදු. ඒක මේ අසාධාරණ ඥානය. බුදුහාමුදුරන්ට පමණයි. ඒකට ගත්තා උදාහරණ දෙකක් තමයි බින්දරයි වතුරයි එක ලෝම කුඹේ. එකවර ප්‍රතික්‍රියා දෙකක් ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් කරන්න පුළුවන් කියන එකයි ඒකේ
තේරුම. දැන් ස්වාමීන් වහන්සේ පටිච්ච වීමෙන් තොර වේදනාව හටගන්නේ කෙසේද?
පටිච්ච වීමෙන් තොර වේදනාවක් වෙන්නේ. එම්නම් වේදනාව උපේක්ෂාවක් වෙනවා. උපේක්ෂා සිටින් වේදනාව යුතුව පටිච්ච වෙන්නේ. එනිසා පටිච්ච වෙන්නම ඕන වේදනාවක් සුව වේදනාවට අසුව වේදනාවට අදුක්කම අසුක වේදනාවට පටිච්ච වීම අනිවාර්යෙන් තියෙනවා.
අරහතුන් වහන්සේටත් වේදනාව තිබුණා නමුත් පටිච්ච නැහැ.
නෑ අරහතුන් වහන්සේටත් ඇහින් රූපයක් දැක්කා. හැබැයි ඒ රූපේ නිසා වේදනාවක් ඉන්නාම නමුත් ඒ වේදනාව නිරෝධ කළ නිසා උපේකාසිතින් ඉවසුව නිසා විමසුව නිසා ඒ වේදනාව දිගේ රවුම් ගැවි නෑ සංකාර කළේර ඒක උපාදානය කරගත්තේ නෑ ඒකෙන් ඇල්ලුනේ නෑ ගැටුනේ නෑ මුලාවුනේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇලීමයි ගැටීමයි මුලාවයි තමයි වේදනාවට හේතු. සංඛ්‍යාකෘත යන්න මනෝමය
වශයෙන් හටගන්නේ කෙසේද? වෙනස්වන්නේ නම් සුව අසුව පුද්ගලයෙකුගේ පුද්ගලයන්ගෙන් හෝ වෙනස්වන් වන්නේ
කෙසේද? දෙකම සිංහල දකින්න පුළුවන්. එතකොට හරි. ඒකනේ පරිඥාතම් පරිඥයි කියලා කියන්නේ අර දුක්ඛ සමුදය මොකද්ද තියෙන්නේ? පරිඥාතම් පරිඥයි. පිරි සිඳ දකින්න පුළුවන්. පිරි අපිරි දෙකම සිඳින්න ඕන. දැන් පුතග්ඥන පුද්ගලයා එක්ක පිරි බවට ඇලෙනවා එක්ක අපිරි බවට ගැටෙනවා. දැන් මේ දෙකම සිඳිනවා කියන්නේ පිරි සිඳ දකින්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරිය මෛත්‍රී භාවනාව හේතුඵල ධර්ම තුලින් දකින්නේ කෙසේද?
අරිය මෛත්‍රී භාවනාව හේතුඵල ධර්ම කියන්නේ අපිට තරහක් ආවොත් අපේ හිතේ ඇතිවන කිලුඩු බව, කෙලෙස් බව, වෛරී බව අර හේතු අනිත්‍යතාවකේ කියලා තියෙන ආකාරයට අපි ලංසාරී දුක් විඳින්න එන බව දකින්න ඕනේ. මෛත්‍රී කළොත් අපි අනික් අයගෙනුත් ඒ තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් නිදහස් වෙලා අනික් අයට යහපතක් සිතක් ශාන්තියක් පතුරවනකොට අපි නිවන ආකාරය දකින්න ඕනේ. ඒක තමයි දැක්ම කියන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියෝ තැනත් සංකාරපත්‍ය විඤ්ඤාණං කියෝ තැනත් විඤ්ඤාණං කියෝ දෙය සමුදය සහ නිරෝධය සමග සම්බන්ධ වන ආකාරය පැහැදිලි කර දෙන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියෝ තැනත් සංකාරපත්‍ය විඤ්ඤාණං කියෝ තැනත් විඤ්ඤාණං කියෝ දෙය විඤ්ඤාණං වශයෙන් කියෝ දෙය සමුදේ සහ
නිරෝධය
සමග සම්බන්ධ වන ආකාරය
පැහැදිලි කරනවා. ඕකකින් එකම ක්‍රියාකාරීත්වය වචන පෙළි වචන වල කීපකින් කීපාතකින් බලලා ප්‍රකාශ කළා කියන්නේ. නැතුව සිතේ උපදින එක බුදුහාමුදුරන්ට විවිධ ආකාරයකට කියනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ කිව්වා රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කිව්වා. එහෙම නැත්නම් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග කිව්වා. මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම උදුරා දමීම කිව්වත් සංවර සංසිඳීම සම්මා කිව්වත් ඔක්කොම එකයි. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ කොහේද? තමන්ගේ හිතේ. හිතේ උපදින අර සමුදේ නිරෝධ කිරීමයි කරන්නේ. වෙන මොකක්ද?
සංයෝජන ධර්ම 10ක් ඉඳලා
ඉතුවත් දැන් සබ්බාසව සූත්‍රයේ එක දිහක කිව්වා. තව නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් සූත්‍රවල මේ ක්‍රමය කියලා තියෙනවා. මේ මොකටද මේ කියන්නේ? සමුදය නිරෝධ කර එකම අවසාන පරමාර්ථය මොකද්ද? සමුදය නිරෝධෝ නිබ්බාන.
ගරු ස්වාමීන් වහන්සේ, නිබ්බිදා විරාගා නිරෝධා කිරීම සඳහා කර්මස්ථානයක් තිබේද?
තියෙන කර්මස්ථාන එක නෙමෙයි, කර්මස්ථාන බොහෝ තියෙනවා. දැන් මේ නිච්ච වෙන්නේ පංචස්කන්ධයේ රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥානං අනිච්චාති රූපං දුක්ඛ වේදනා දුක්ඛ සංඥා දුක්ඛ මෙහෙම තව නොයෙකුත් ආකාරයේ කර්මස්ථාන තියෙනවා. ඒක අයවා මේ සංයුක්ත නිකායේ ඔය රූප සූත්‍රය සංඥා සූත්‍රය ඔක්කොම තියෙන කර්මස්ථාන.
පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම යන්න පැහැදිලි කර දෙන්න.
පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ දැන් ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ, නිරෝධ පටිච්ච සමුප්පාදේ, කුසල මූල පටිච්ච සමුප්පාදේ අගයිනම් මුලටත් මුලින්නම් අගටත් අනිලෝම ප්‍රතිලෝම වශයෙන් තමන්ගේ හිතේ ඇති වෙන ආකාරයට වකින්න පුළුවන්. දැන් උපාදානය කරගත්ත නිසා අවිද්‍යාවක් ඇති වෙන හැටි, අවිද්‍යාව නිසා උපාදානය කරගන්න හැටි මේ ආකාරයට බලන්න පුළුවන්. ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්මයේ කොතනින් හෝ පටන් ගන්න පුළුවන් මහානිදාන සූත්‍රයේ තියෙනවා. මේක ඕනම තැනකින් ඔය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය උපත ලබන්න පුළුවන්, ඕනම තැනකින් නිරෝධ කරන්නත් පුළුවන්. ඒක තමයි අනුලෝම ප්‍රතිලෝම. එයා මහානිදාන සූත්‍රයේ තනිකරම මේ අනුලෝම ප්‍රතිලෝම හැටියට විග්‍රහ කරලා දේශනා කරමු.
අපට මේ ආත්මේදීම සෝවාන් ඵලයට පත්වීමට රාග දේශ මොහ ශය කර අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළොත් සෑහෙද?
ඔව්, ගමගේ දැක්ම දෘෂ්ටිය මෙතෙක්කල් පැවති වැරදි දැක්ම දෘෂ්ටිය සම්මාදුත්තියට පත් කරගන්න. සංවර වෙන්නේ නැතුව සම්මාදුත්තියක් නැහැ. සංසිඳවන්නේ නැතුව සම්මාදුත්තියක් නැහැ. සම්මාදුත්තියක් නැතුව දසනේන සම්පන්න වුණා. දසනේන සම්පන්න වුණොත් සෝතාපන්න ඵලයට පත් වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම් කරන මෙන් ඉල්ලා සිටිනවා.
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානය. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊට පස්සේ සතර සම්මප්පදාන, කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති. ඊට පස්සේ සතර ඉද්ධිපාද, ඊට පස්සේ පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සත්ත ගොජ්ජංග, අෂ්ට ආර්යංග, ආර්ය අෂ්ටාංග මාර්ග අට. ඒ 38 තම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ මේ 38ම ඕන වෙන්නේ එක වැඩකට. මොනවාටද?
සමුදේ
භව උදුරා දාන්න, සමුදේ නිරෝධ කරන්න. භව රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා ඉවත් කරන්න. භව කියන්නේ ඉපදීම, නිර්මාණය වීම, බිහිවීම. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව අලුතෙන් දැන් මෙතෙක් කල් ඉපදුනේ වයින් කරන්න බෑ. දැන් අලුතෙන් මේ තේරුම් ගත්තට පස්සේ, මේ මොහොතෙන් පස්සේ රාග භව හිතේ උපදිනවනම් ඒක තේරුම් අරගෙන අයින් කරන්න, ද්වේෂ භව හිතේ උපදිනවනම් ඒක තේරුම් අරගෙන අයින් කරන්න, මෝහ භව හිතේ උපදිනවනම් ඒක තේරුම් අරගෙන අයින් කරන්න. රාග භව, ද්වේෂ භව, මෝහ භව ඉපදුනොත් අර රාග අනුසයන් අනුසේති, පටිඝ අනුසයන් අනුසේති, මාන අනුසයන් අවිද්‍යේ අනුසේති, අවිද්‍යා අනුසයන් අනුසේති. අලුතෙන් රාගේ, ද්වේෂයේ, මෝහයේ දිගින් දිගටම දිගින් දිගටම යායන් තණ්හා කොනෝ භවිකා. අර පුන පුනා විහිවෙන. ඒක මේ තේරුම් ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඕන කෙනෙකුට මේ මොහොතේ පටන් අලුතෙන් තමන්ගේ හිතේ උපදින රාගේ එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහියමානා පහියති, එත්තේසං නිවිසමානා නිවිති. එතන ඉඳන් එතනම නිවීම, නිදහස, නිවන, නිබ්බාන තත්ත්වය ලබා ගන්න පුළුවන්. එනිසා මේක දැන් අතීතේ වට කරන්න බෑ. හැබැයි අතීතේවත් ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා මේ වර්තමාන මොහොතේ. අර අනුසේති කියන එක අනුපස්සනා කරන. අලුතෙන් උපදින එක, අලුතෙන් උපදින්නට නොදී හිතෙන් ඒක ප්‍රහාණය කළා, ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනේ කළා, ඒක විරාග නිරෝධ පටිනිසක් කරනවා.
දැන් ස්වාමීන් වහන්ස, ආර්ය වංශ සූත්‍රයේ සඳහන් පරිදි භාවනාවට සුදුසුම ප්‍රදේශයේ ලෙස සඳහන් වන්නේ හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය ප්‍රදේශයේ නේද?
නෑ, එහෙම එකක් කියලා නෑ. බුදුහාමුදුරුවොත් නොයෙකුත් තැන්වලට ඔය බුද්ධ ශක්තිය තියෙන බුද්ධ මණ්ඩලයේ චත්තාරෝපණානි කියලා මේ මධ්‍ය මණ්ඩලයේ තුල කොහෙත් එකක්. නමුත් අර බුද්ධ ශක්තියට අනුගත වෙන විතරක් යන්න අවශ්‍ය.
දැන් ස්වාමීන් වහන්සේ, මැණික් ඉන්න ගෞතම ගම ඇති ඓතිහාසික වටිනාකම කුමක්ද?
ඒක නම් ඉතින් මේ පුද්ගලයේ ඔය කවුරු හරි ඉතින් නන්දාලා තියෙනවා. ඔය කොහෙත් එහෙමනම් හැමතැනම ආයි බුදුගල, බුද්ධංගල මොකද්ද, බුදුගම මොකද්ද, බුදුගල් ඉන්න මොකද්ද, බුදුරුවගල මොකද්ද, තව නොයෙකුත් ඒවා. බුදුන් උන්නේ ගම තියෙන ලංකාවේ තියෙන බුදුහාමුදුරන්ට සම්බන්ධ නම් 20ක් ඉතින්. බුදු මිත්තාව ඔහොමත් තියෙනවා.
බුදුන් උන්න ගම කියලා.
බුදුන් උන්නේ ගම, බුදුගල, බුද්ධංගල, බුදුරුවගල මේ වගේ තියෙනවා. බුදුගල් ඉන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මේ තාක් අපට දේශනා කළ නිවැරදි සද්ධර්මය අනුව ඔබ වහන්සේ රහතන් වහන්සේ බව හොඳ ආකාරව පැහැදිලි. ඔබ වහන්සේට අප තව තවත් ධර්ම දේශනා කිරීමට වාසනා ශක්තිය ලැබේවා.
එනම් ප්‍රශ්න ඉවරයි නේ?
ඒක
දෙක තහනේ නම් තව විනාඩි පාඩ
තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ, භව සහ ජාති අතර වෙනස පහදා
දෙන්න. ඒක නම් මේ භව තමයි ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ තියෙන වැදගත්ම වචනේ මොකද්ද? භව. අපි භව උදුරා ගන්නවා. බව නිරෝධ කරන්න ඕන. බව ක්ෂය කරන්න ඕන. දැන් මේ හැම තැනකදීම අපි බව තේරුම් ගත්තේ නැතුව මේකට යහයන්ක් දාලා මොකද කළේ? අකුර වචන සම්පූර්ණයෙන්ම විකෘති කළා. දැන් අද භවය ක්ෂය කරන්න බෑ, භවය උදුරා දාන්න බෑ, භවය නිරෝධ කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන බව යතා දැන් හේතුම් පටිච්ච සම්භූත බුදුන් කියන්නේ බව උපදිනවා. ඒක භව නිරෝධයයි භව දැන් අර මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ භව නිරෝධය කියන පොත හොඳට කියවලා බලන්න. ඒ පොතේ තියෙන දේවල් දැන් මේ ධර්මයේ අහපු කෙනෙකුට අත්වැසේ මාටින් වික්‍රමසිංහ මහත්තයා 1930 ගණන් වල තියලා තියෙනවා මේ භව ධර්මයේ භව නිරෝධය කියන මේ කරුණු පුදුම වටිනා දේවල්. හැබැයි ධර්මයේ අහුවට පස්සේ තේරුම් ගන්න පුළුවන්. නැතුව තේරුම් ගන්න අමාරු. එනිසා දැන් ඔය ඒ පොතේ මම මේ කියන්නේ ලංකාවේ ඉන්න හිටිය ධර්ම පොතක ලියපු කාලය. පටිච්ච සමුප්පාද විවරණය කියන එක ලියපු කාලය. ඒ පොතේ තියෙන බව මාටි වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙන පොත් තුනක දැනුමා දැක්මත් භව නිරෝධයත් භව තව පොතකුත් තියෙනවා. ඒ පොත් තුනේම කෙලින්ම මේ පටිච්චසමුප්පාද විවරණය සහ මුලින්ම වැරදි දෙයක් බව පැහැදිලිව එදා මාටි වික්‍රමසිංහ මහත්තයා මේ EW අධිකාරම් මහත්තයා පැහැදිලිව පිළිසිතුව පොළොත්තු මුද්‍රා සාම්ද්‍රොත් විග්‍රහ කළා කියලා. වල්බලාන්ද්‍රොත් විග්‍රහ කළා. නමුත් මේ බව කියන එකට යයන්නක් දාගෙන අද හැම තැනම දැන් නතේ බවං අට්ඨමන්නාදීයන්ති මොකද කළේ? නතේ ජාති අට්ඨමන්නාදීයන්ති කියලා දැන් හදාගත්තා. ජාති අඩංගක් බව. බව කියන්නේ වෙන එකක්. ජාති කියන්නේ එහෙනම් අර පටිසමුප්පාදේ බවපත්‍යා ජාති කියන්නේ ඕනේ නැහැ. උපාදානපත්‍යා බව, බවපත්‍යා ජාති. එනිසා භව නිරෝධයෙන් මිසක් ජාති නිරෝධ කරන්න බෑ. අපි මේ අවිද්‍යා නිරෝධ කරන්නේ මොකටද? සංකාර නිරෝධ කරන්නේ මොකෝ? විඥාන නිරෝධ කරන්නේ මොකෝ? නාම රූප නිරෝධ කරන්නේ මොකෝ? සලආයතන නිරෝධ කරන්නේ මොකෝ? වේදනා තණ්හා උපාදාන නිරෝධ කරන්නේ මොකටද? භව නිරෝධ කරන්න. ඉතින් ඒක නිසා මේ භව කියන වචනේ තමයි බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම මාත. දැන් භික්ඛු කියන්නේ මොකෝ? භව කය කරන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා. එනිසා දැන් මේ භව භවය කියලා හැදුවට පස්සේ දැන් භික්ඛු නෑ, දැන් තියෙන්නේ භික්ෂු. ඉතින් ඒක නිසා මේ එක වචනයක එක ඇලපිල්ලක් එක යංශයක් වැඩි කළාට පස්සේ යයන්ක් දැම්මට පස්සේ මුළු ධර්මයම විකෘති කළ බව හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ හැම කෙනෙක්ම භව තේරුම් ගන්න ඕන. ඒක තමයි භව තරණය කියන එක මාටින් ක්‍රුම්ලින්ගන් මහත්තයා පොතේ. බවතරණයයි අර දැනුමහා දැක්මයි තවත් පොතක් තියෙනවා.
ඒ පොත් තුනක් තිබෙනවා.
ඔව්, ඒ පොත්වල ඔක්කොගෙම මේ භව තමයි විග්‍රහ කරලා තියෙන්නේ. හැබැයි ওই පටිච්චසමුප්පාද විවරණේ තමයි ගහලා තියෙන්නේ. බලන්න හොඳට පැහැදිලිව පුදුම සූක්ෂම විදිහට අත්වැදේ මාටි වික්‍රමසිංහ මහත්තයා මේ පැවිදි උගතුන්ට වඩා අද ඉන්න බොහොම ලොකු දැක්මක් ඇතුව මේ බවතරණයයි දැනුමහා දැක්ම පොතයි මේ පොත් ගණනාවක් ලියලා තිනවා. එදා පුදුම ධර්ම දේශනයක් කළා තියෙනවා. හැබැයි එදා හිටිය මිනිසුන්ට මේවා තේරුනේ නැහැ. හැබැයි අද දැන් ගියවොත් ඕන කෙනෙකුට තේරෙනවා.
ධර්මශ්‍රී බණ්ඩාරනායක මහත්තයා ඒ කාලේ චිත්‍රපටි දෙකක් හදුවා, භව කර්ම හා භව දුක.
ඔව්, ඉතින් ඒවත් කිව්වේ. භව කියන්නේ මේ නැවත අලුතෙන් දැන් අනුභව තේරුම් ගත්තා නේ මම. මොකද අනුභව කියන්නේ? අලුතෙන් අපි යමක් ඇතුළට ගන්න. ඒකයි මොකද අනුභව. ඉතින් මේක වගේ තමයි අර රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඒකට සත්තට වෙන භව, රාග භව, ද්වේෂ භව, මෝහ වණ භව. බලවඩින්නට හේතු වෙන භව තමයි මන භව.
ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් තියා දීර්ඝ ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, නිරන්තරයෙන් වසර කිහිපයක සිට විවිධ ස්ථානවල භාවනාවට සහභාගී වීමේ වැඩිපුර උපාදානීය වූ හැලීම් හා ගැටීම් සහිත අය රූප හැටියට ඒ අයගේ ස්වභාවයන් සමග මට ඇස් පියා ගන්නා වෙලාවට පෙනේ. එය මානසික රෝගයක් ලෙසයි මා පිළිගන්නේ. ඒත් රෝහල් වලින් බෙහෙත් ගැනීමෙන් ඒ තත්ත්වය නැති කළ කෙනෙකි. නොහැකි බවත් වැටහෙනවා. ඒ වගේ වැරදි තත්ත්වයක් පවතින මා කළ යුත්තේ කුමක්ද? මට මෙයින් මිදිය නොහැකි ධර්මය අවබෝධ කර ගැනීමට විශාල බාධාවක් වී ඇත. ගරු ස්වාමීන් වහන්සේ මා මෙම නරක ප්‍රතිඵල නැති කර ගැනීමට ඉක්මනින් කළ හැකි දෙයක් පවසන්න.
ඒකට කරන්න ඕන අර රූපං අනිත්‍ය රූපං වේදනා සංඥා අනිත්‍ය කියන මේක අනිත්‍ය දුක්ඛ අනත් මෙනෙහි කරන්නත් ඕන අනුපාර අසුමානුසතිය වඩන්නත් ඕන රූපයක් දැක්ක ගමන්ම මේක තියෙන සුන්දර බවක් තියෙනවා තමන්ද දන්නේ නැතුවට තමන් ওই රූප අල්ලගෙන උපාදානය කරගන්න තියෙනවා ඒ උපාදානය අත්හරින්න පුළුවන් අර අසුමානුසතිය වල අත්හරිනාතයි නොයල්නාතයි මුදීමනාතයි අත්හරින් මෙතන නොයල්න මෙතන මුදීම මෙතන නිදාගත්තා නිවනම් මෙතන ඊගාවට අර රූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනත් මෙනෙහි කරලා නිබ්බිදා කියන தත්ත්වෙටපත් වෙනවා නොබැඳුණු தත්ත්වෙට දැන් තියෙන්නේ ওই බැඳිලා ඔය භාවනා මධ්‍යස්ථාන වලත් එකට හොඳට කාල බීලා ඔයකට හිටලා දැන් ඒ සම්බන්ධයක් බැඳීමක් ඇති වෙනවා. ඒකේ හේතුව ඉතින් මේ උලන් අදාද ඉන්න එකනේ උගන්නලදී එක බඩ බිම්බෙනවා කියලා බලලා නිඳලදී කෙලෙස අයින් කළා නෑ හිතේ තියෙන රාගය ද්වේෂය මොහේ අයින් කරන්න ගන්න. ඉතින් කරන්න දෙයක් නෑ.
අවසානයේ විමසලා තියෙනවා දකින්න දකින්න හැම රූපවලටම මෛත්‍රීම කළ යුතුද?
නෑ මෛත්‍රී කළ යුත්තේ ද්වේෂයක් ඇති වුණොත් අවස්ථා දැන් අපිට ප්‍රිය වූ රූපයක් ඇලෙන්න එනකොට මෛත්‍රියක් වැඩක් නැහැ. ඒ වෙලාවට අසුභානුසතිය වඩන්න ඕන. මානයක් මෝහයක් ආපු වෙලාවට අසුභානුසතියත් වැඩක් නැහැ. මෙත්තානුසතියත් වැඩක් නැහැ. ඒ වෙලාවට මරණානුසතිය බුද්ධානුසතිය වඩන්න ඕන. ඒනි චතුරාර්යකාවල වටිනාකම හරියට තෝරගන්න ඕන. හරියටම ඒ වෙලාවට අදාළ ගැළපෙන දේ තමන් හිතට ආව අරමුණ රාගයක්ද ද්වේෂයක්ද මෝහයක්ද කියලා තේරුම් ගන්න. රාගේ නම් අසුභානුස්සතියෙන් පටන් අරගෙන අනිච්ච දුක්ඛ අනාත්ම වඩලා මරණානුස්සතියේ අනිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කළ බුද්ධානුස්සතියෙන් කපලා දාන්න. ද්වේෂයක් නම් අසුභානුස්සතිය අරගෙන හරියන්නේ නැහැ මෙත්තානුස්සතිය අරගෙන මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් කපලා දාන්න. මානයක් මෝහයක් නම් මැනීමක් නම් සංසන්දනය කිරීමක් නම් රාගේ ද්වේෂයේ මෝහනේ අනුනේ මානයයි මාන්‍යයන් කරන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාද කියන විද්‍යාන් කුතිය වත්. ප්‍රශ්න
අවසන්.
දැන් එහෙනම් වෙලාවත් හරි වාගේ 11යි වෙලාව එහෙමනම් දැන් මේ සිංහල අලුත් අවුරුදු දවසේ එන්නේ තව සුමානකින් දෙකකින් ධර්ම දේශනාවක් කොහෙවත් නැහැ. හේතුව දැන් බටරේක දැනට ධර්ම දේශනා කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා ඉතින් තාවකාලිකව නවත්තලා තියෙනවා. නමුත් මම හිතන්නේ අපි ස්වාමීන් වහන්සේලා වටරේක ඉන්නවා. එතන ඒ නිසා ඒතන දානමාන කිරීම ඒවා සැපීම අරවම ඔක්කොම කරගෙන යන්න ඕනේ. මම හිතන්නේ අපේ මේ අතුලසාර හාමුදුරුවොත් අද ඉඳන් වටරේකට වැඩි කියලා වටරේක ඉඳීවි කියලා. ඊට පස්සේ මීලිගම දැනට ආරණ්‍ය සේනාසනය හිට වෙනකොට හදලා අවසානයි. නමුත් මීරිගම ආරණ්‍ය සේනාසනයට අපි ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙසක් පොය දවසට මේ මාසේ 13 වෙනිදා. එදාට සියලුම අයට අපි ආරාධනා කරනවා මීරිගම ඒ කණ්ඩලමේ සමන් මහත්මයාගේ ඒ ආරණ්‍ය සේනාසනයේ ධර්ම දේශනාවක් කරනවා. හැබැයි එතන මම වැඩ ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන ධර්ම දේශනා කිරීම සඳහා පමණයි. මේ හැම පින්වතෙකුගේම නමින් මිය පරලෝකීය ඒ වගේම ඒ විශේෂයෙන් මේ දානය දීමෙන් සඳහන් කළේ සියලුම නම් ඇතුළත් සියලුම තම තමන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් සියලු මව් දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරු ඥාති මිත්‍රාදීන් ස්වාම පුරුෂයන් භාර්යාවන් ධර්මඹුරන් සියලා කිල සහෝදර සහෝදරීන් අසල්වාසීන් මේ ආදී කොට ඇත්තා වූ තමන්ට සංසාර ගමනේ කවදා කොතැනකදී මොනෑම ආකාරයකින් හෝ උදව්වක් උපකාරයක් මඟ පෙන්වීමක් පිටක් සම්බන්ධතාවයක් ඇති වූ සෑම සියලු ඥාති මිත්‍රාදීත්ම සිහිපත් කළා පිළිසිත චේතනාවක් ඇතුව තුන් සිත පහදාගෙන පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට සුදුසු අවස්ථාවයි මේ. ඒ නිසා ඒ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා ඒ සියලු ඥාතීන්ට පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයේ හේතු කොටගෙන සියලු ඥාතීන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් මඟ පෑදා ගන්නට මේ පින හේතු වාසනා වේවා. එවගම ජීවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද කළා. එයටත් මේ ධර්මඥානය ලැබෙන්නට මේ පුණ්‍ය ශක්තිය, මේ චිත්ත ශක්තිය, මේ සත්‍යක්‍රියා බලයේ හේතුවෙන් ඊයට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන්නට ධර්ම මාර්ගයේ පහදා ගන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. එවගම අපි මුලින්ම දේවතා ආරාධනයක් කළා. ඒ නිසා බොහෝ දෙවි දේවතාවුන් වහන්සේලා ධර්මය අහන්නට පිංගන්නට තැවිලි තියෙනවා. ඒ නිසා ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපි පිරිසිදු චේතනාවක් ඇතුව පිරිසිදු වෙමින් පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා. සියලු දෙවියන්ටත් මේ ධර්මඥානය ලැබීමට, මේ ධර්ම මාර්ගයේ යාමට මේ පින හේතු ආසනා වේවා. සතර දුකින් මිදීමට මේ පින හේතු ආසනා වේවා. එවගම සියලු භූත පෙරේත පිසාච ආදී වූ අමනුෂ්‍ය කොට්ටාස, තිරිසන් අපාගත සතර අපාගත සත්තු කොට්ටාස, අසංඛ්‍ය තලවල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන්ටත් පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්ත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින හේතු ආසනා වේවා. දැන් මේ පින්තුන් කල්පනා කරගන්න ඕනේ, මේ වගේ දානමය ධර්ම දානමය පින්කමකට සහභාගී වෙලා ධර්මයේ ශ්‍රවණය කළ තුන් සිට පහදාගෙන ඒ පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට ඕන හැම කෙනෙක්ම සිහිපත් කළා, පින් දුන්නා, පින් පවරුවා, පින් අනුමෝදන් කළා. ඒ වගේම ආශිර්වාද කරන්නට ඕන හැම කෙනෙකුටම ආශිර්වාද කළා. ඒ නිසා මේ පින්තුන්ගේ පිරිසිදුයි, ඒ පිරිසිදුයි තක්පාවතින මේ පින්තුන්ට දීර්ඝායුෂ ලබන්නට, ආයුර ආරෝග්‍ය සම්පත්තියට පත්වන්නට, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. මේ ගාථාවන් කියලා පින් දෙන්නේ
ඉදම් මේ නාදී නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ.